මල් රත්නායක ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට විනාඩි 5ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ඔබතුමාට ස්තුතියි. ගරු සභාපතිතුමනි, ලැබිලා තිබෙන කෙටි වේලාව ඇතුළතදී විශේෂයෙන්ම අද ඉදම් අමාත්‍යාංශයත් සමගම පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය තිබෙන නිසා විශේෂයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පැත්තෙන් කාලයක් තිස්සේ ඉදිරිපත් කරන ඔවුන්ගේ දුක් ගැනවිලි ගැටලු රාශියක් තිබෙනවා. එයින් කීපයක් ගැන මේ සභාවේ සහ කථානායකතුමාගේ සහ ඔබතුමාගේ ඇමතිවරයාගේ වශයෙන් අවධානය යොමු කරන්න කැමතියි. ගරු සභාපතිතුමනි, එකක් තමයි පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ වැටුප් ව්‍යූහය සහ ක්‍රියාදාමය පිළිබඳව මගේ දැනීම හැටියට සහ අපේ සේවක මහතුරු කියන විදිහට පාර්ලිමේන්තු ඉතිහාසයේම පළවෙනි වතාවට ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙක් වෙච්ච හෙටිආරච්චි මහතා කියන එතුමාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කරලා මේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ වැටුප් ව්‍යූහය සම්බන්ධ දැනට අවසානාත්මක වාර්තාවක් සකස් කළ තිබෙනවා. එය අප දන්නා තරමින් එම ඒ සභාපතිතුමත් ඒ වගේම මේ කාර්ය මණ්ඩලයේ නිලධාරී මහතුරු සේවක මහත්මීන්ගෙත් එකඟතාවය මත ඔවුන් පිළිගන්නා වාර්තාවක්. නමුත් අපිට දැනගන්න තිබෙන කරුණ තමයි මේ වාර්තාව සකස් කළ සැලකිය යුතු කාලයක් වුණාට මේක ක්‍රියාවට නැගිලා නැහැ කියලා. ඒ නිසා මම හිතනවා මේක පැහැදිලිවම පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාළ කටයුත්තක් වගේම ගරු කථානායකතුමාටත් අදාළ කටයුත්තක්. එතුමා ඒ නිසා විශේෂයෙන්ම මෙතන ලේකම්තුමිය ඉන්නවා, ඒ නිසා මහලේකම්තුමා ඉන්නවා. මොකද මෙතන පාර්ලිමේන්තුව අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා අපිට මෙතන පේන පිරිසට අමතර. ඒ නිසා පේන පිරිසගේ ප්‍රශ්න පමණක් නෙමෙයි නොපරණ අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා මම ඉල්ලා හිටිනවා ඇමතිතුමාගෙනුත් කථානායකතුමාගෙනුත් ලේකම්තුමිය හරහා මහලේකම්තුමාගෙනුත් මේ ප්‍රශ්න මේ වාර්තාව විසින් යෝජනා කළ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කටයුතු කරන්න කියලා. මොකද පාර්ලිමේන්තුව රටේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරද්දී ගෙදර ප්‍රශ්නත් විසඳන්න ඕනනේ. ඒක එක. දෙවෙනි කරුණ තමයි ගරු කථානායක ගරු සභාපතිතුමා දන්නවා අපේ රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධව ගැටලු තිබුණා වුණත් ඒ ගැටලු විශාල වශයෙන් විශේෂ වැටුප් ගැටලු සැලකිය යුතු ප්‍රමාණයන් निराකරණය කරපු වැටුප් සංශෝධනයක් සිද්ධ වුණා 2006 කියලා චක්‍රලේඛයක් මගින්. නමුත් මා දැනුවත් වී තිබෙන පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දැන් ක්‍රියාත්මක වෙන්නේ අන්තර්කාලීන ක්‍රමවේදයක්. ඒ චක්‍රලේඛ සමහර ඒවා ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා සැලකිය යුතු වැටුප් විෂමතාවයක් තියෙනවා කියන එක තමයි අපේ අවබෝධය තියෙන්නේ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පාර්ලිමේන්තුව තුල කාර්ය මණ්ඩලයට විශාල වෘත්ති සමිති ක්‍රියාමාර්ගවලට ඔවුන් යන්නේ නැහැ. ඒ නිසා අර රටේම ප්‍රශ්න කතා කරනවා, තමන්ගේ ප්‍රශ්න කතා කරන්න කවුරුත් නැති වගේ තැනක තමයි මෙතන මේ 1500 2000ක් ඉන්නේ. ඒ නිසා අඳුපක් සංවිධායකතුමා වශයෙන් ඉන්නේ ඔබතුමා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ භාරව. ඒ නිසා මේ 2006 කියන චක්‍රලේඛයට අනුව සිදු කළ යුතු වැටුප් ඒ සංශෝධන නොවීම නිසා වැටුප් විෂමතාවයක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය තුළ ඇති වෙලා තිබෙනවා. ඒ නිසා ඇමතුමාගේ විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේවට ටිකක් ඍජු ක්‍රියාමාර්ග ගන්න, ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒ වගේම තමයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ තවත් ඉල්ලීමක් තිබෙනවා. ඔවුන් රජයේ සේවකයන් ලෙස නම් නුනට ඒ රජයේ රාජ්‍ය වෙනුවෙන් සේවයක් කරන්න. ඒ නිසා ඔවුන්ටත් ඔය සාමාන්‍ය රජයේ සේවකයන්ට තිබෙන ඒ විදේශ රැකියා නිවාඩු, ඒ වගේම රජයේ පරිපාලන සේවා තරඟ විභාගවලට, විදේශ සේවා තරඟ විභාගවලට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන්ටත් අවස්ථාව දෙන්න කියලා. මොකද සමහර අවස්ථාවදී මමත් මැදිහත් වුණා. සමහර අයට ඔය ඒ මොනවාද ඒ විදේශ සේවා විභාගවලට ඉදිරිපත් වෙද්දී වෙනම අනුමැතියක් ගන්න වුණා ගරු ඇමතිතුමනි මෙහෙන්. ඒ කියන්නේ අර මොනවාද බ්ලැන්කට් කවරයක් විදිහට හම්බ වෙන්නේ නැහැ.
ඒක කේස් බයි කේස්.
ඔව්.
අවසන් කරන්න
විනාඩි 4යි තත්පර 5යි. මම ස්ටොප් වොච් එක දාලා කතා කරා.
අවසන් විනාඩි.
හොඳයි. හරි. ඒ නිසා මම ඒකත් ඉල්ලනවා ගරු සභාපතිතුමනි ඔබතුමාගෙන් විශේෂයෙන්ම අර කේස් බයි කේස් යන්නේ නැතුව බැංකට් කවරකක් දෙන්න අනිත් විදේශ අනිත් නියෝජිතයන්ට තියෙන. ඒ වගේම තමයි මේ අපි පාර්ලිමේන්තු කමිටුවලත් විශාල ගැටලුවක් මුණ දෙනවා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු පරිවර්තන කටයුතු වලට අවශ්‍ය කරන ඉන්ටර්ප්‍රිටේෂන් වලට අවශ්‍ය කරන නිලධාරී මහත්මීන් නඩුයි විශේෂයෙන්ම කාර්ක සභා ගොඩක් තිබෙනවා. ඔවුන්ට අඩු ගන්න ඊළඟ මිනිත්තු කඩා ගන්නත් අමාරු. ඒ නිසා ඉතා දක්ෂ කැපවෙච්ච පිරිසක් ඉන්නවා, වැඩි පිරිසක්. ඒ නිසා මම ඉල්ලා සිටිනවා කථානායකතුමාගෙන් සහ ලේකම්තුමිය ඇතුළුගේ ඉහළ නිලධාරීන්ගෙන් වහාම මේ ඉන්ටර්ප්‍රිටේෂන්ස් වලට ට්‍රාන්ස්ලේෂන් වලට අවශ්‍ය පිරිස දෙන්න අපිට කමිටු වල කාර්යභාරය කරන්නත් බැරි වෙලා තියෙනවා. ඒ නිසා අවසාන වශයෙන් අපේ මේ අපිට නිතර උදව් කරන මේ සභා ගර්භයේ ඉන්න අපේ සේවක මහත්මීන්ගේ මහතුරුගේ ඉල්ලීමක් තියෙනවා. උන්ට මේ ඉතාම විශාල හැඳුනුම් පතක් දීලා තිනවා මේ මන්ත්‍රීවරු ගුටියන ගත්තට පස්සේ. මම හිතන මේ අපිට ගොඩක් දන්න අය. ඒ නිසා ඔවුන් මම දන්නා කිසිම පාර්ලිමේන්තු සේවක මහත්මිය මම දැකලා නැහැ මෙහෙම විශාල හැඳුනුම් පත් එල්ලන් තිනවා. ඒ නිසා ඔවුන්ගේ දුක් ගැනීමලක් තියෙනවා. එහෙම හියුමිලේට් කරන්න නැතුව ඒ අඳුරු පතක් ඕනේ නැහැ. උන්ගේ යුනිෆෝමෙන් අපිට උන් අඳුර ගන්න පුළුවන්. ආයි මං හිතන්නේ ළඟදී මිලිස් කුඩු ගහගෙන ඉන්නේ කියලා. ඒකත් අයින් කරන්න කියලා ඉල්ලා සිටින්නේ. මගේ කට අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්තුමා. ඊළඟට නිරෝෂන් ප්‍රේමරත්න මන්තුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. අද මාත්‍යංශ කීපයක වැයශීර්ෂ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මොහොතේ මටත් විනාඩි කීපයක් කතා කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ඔබතුමාට ඉතාමත් ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. මට තියෙන කාලය ඉතාමත් කෙටි නිසා ගරු සභාපතිතුමනි මම කතා කරන්න කැමතියි ගරු ක්‍රීඩා ඇමතුමත් මෙතන ඉන්න නිසා. ගරු ඇමතුමා මම විශ්වාස කරනවා අපේ රටේ මිනිස්සු ජාතික වීරයෝ විදියට සැලකුවේ දෙගොල්ලයි. එකක් රණවිරුවන්ට ජාතික වීරයෝ විදියට සැලකුවා රට දිනවපු නිසා. රට ජාතිය ලෝකෙ ඉදිරියේ දිනවන නිසා ක්‍රීඩකයොන්ට ජාතික වීරයෝ විදියට අපේ රටේ මිනිස්සු සැලකුවා. මේ වෙනකොට ගරු ඇමතුමා ක්‍රීඩාවේ තත්ත්වය ඉතාමත් සෝචනීයයි. ගරු අර්ජුන රණතුංග ඇමතුමා කතා කරනකොට කිව්වේ යහපාලන ආණ්ඩුව ආවට පස්සේ ක්‍රීඩාව විනාශයට පත් වුණා කියන කාරණාව. ගරු ඇමතුමා මම විශ්වාස කරන ඔබත් ජනප්‍රිය දේශපාලනඥෙක්, දක්ෂ දේශපාලනඥෙක්, තරුණ දේශපාලනඥෙක්, තමුනාසිර අභියෝග ගණනාවක් තියෙනවා. අපි ඉස්සරහා තියෙන ප්‍රධාන අභියෝගය තමයි ගරු සභාපතිතුමනි මේ වෙලාවේ එකක් 2020 ලෝකුසලාන එනවා. 2020 ලෝකුසලානයට සහභාගි වෙන්න නම් ඒ සඳහා තේරීම් තරගයකට සහභාගි වෙන අපේ ක්‍රීඩකයන්ට සිද්ධ වෙලා තියෙනවා. ගරු ඇමතුමා මේ තරගයේ පරාජය වුණොත් යම් හේකින් පරාජය වුණොතින් මම දන්න විදිහට අපි ලබාගත් ලෝක කුසලානයේ 2020 ලෝකුසලානයේ ආපහු සැරයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට බාර දෙන්න වෙනවා. ඒ තරම් දැඩි අවධානමක් තියෙන මොහොතකයි ලංකාවේ ක්‍රිකට් අපි මේ කතා කරන වෙලාව. ගරු ඇමතුමා අපි මේ පහුගිය දවස් ටිකේම දැක්කේ තරග පරාජය වෙන ඒවා. තරඟ පහක් එක දිගට පරාද වුණා. මේකට හේතු වුණේ මොකක්ද? අපි දැක්කා ටෙස්ට් තරඟ දෙකක් දින්නා. ටෙස්ට් තරඟ දෙකක් දින්නා ඒ දිනින්න හේතුව විදිහට මම නම් දැක්කේ එකක් බෝඩ් එක මාරුණා. අනික් පැත්තේ තේරීම් කමිටුව මාරුණා. අනික් පැත්තෙන් මම විශ්වාස කරන හතුරුසිංහ මහත්තයා ටිකක් බලය අඩු වුණා. අනික් පැත්තෙන් ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රීඩා කරන්න හම්බුණා. ඒ නිසා තරඟ දෙකක් ජයග්‍රහණය කරන්න අපිට හම්බුණා. හැබැයි අපි ඉස්සරහ තියෙන දෙවැන්ත අභියෝගය තමයි ලෝකේ වෙන කොහේවත් රටකද මේ අර්බුදේ මම විශ්වාස කරන්නේ නැහැ. ලෝක කුසලාන දිනපු කිසිම රටකට මේ වගේ අර්බුදයකට පුත්පත් වුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මම හිතනවා මේ විදිහට කියෝතින් කරු ඇමතුමා තව මාස කීපකින් අපිට සිම්බාබ්වේ රට තියෙන තැනටත් වඩා යටතැනකට අපේ ක්‍රිකට් කඩාගෙන වැටෙනවා. ඒක නතර කරන්න අපි කාටවත් බෑ. මේකට හේතුව තමයි ප්‍රධාන හේතුව තමයි මම දැකපු දේ තමයි ගරු ඇමතුමා පහුගිය කාල සීමාව ඇතුළෙම ක්‍රීඩාව ඇතුළේ වගේම දේශපාලන ඇතුළේ තිබුණේ වෛරය, ක්‍රෝධය, කුහකත්වය මේව තමයි පිරීලා තිබුණේ. අපි දැක්කා සමහර ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමේ ජාත්‍යන්තරයේ ලෝක ඉදිරියේ ලංකාව කිව්වම නම් මතක් වෙන නම් කීප අතර හිටපු ක්‍රීඩකයන් කීප දෙනාට ලසිත් මාලිංගගේ ක්‍රීඩාව තහනම් කළ අවුරුද්දක්. ඒ වැටුණ වැටිල්ල තමයි අද වෙනකම් මේ කඩාගෙන වැටලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ගරු ඇමතුමා සමස්තයක් විදිහට ගත්තම අපේ රටේ ජාතික කණ්ඩායම ලෝක කුසලාන දෙකක් දෙනාගෙන කණ්ඩායමක්. හැබැයි අපේ ක්‍රීඩකයන්ට තාම ඩොමෙට්‍රි එකක් නැහැ. ජාති කණ්ඩායමේ ක්‍රීඩා කරපු බොහෝ ක්‍රීඩකයෝ පිටපලාත්වලින් ඇවිල්ලා ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ පිටපලාත්වලින් ඇවිල්ලා ක්‍රීඩා කරන ක්‍රීඩකයෝට රැයට නතර වෙන තරක් අද අපේ ජාති කණ්ඩායමට නැහැ. අපිට ඩොමෙට්‍රි එකක් නැහැ. ස්විමින් පූල් එකක් නැහැ. ගරු ඇමතුමා ඒ විතරක් නෙමෙයි ජිම් එකක් නැහැ අපිට. මේ ලෝකේ මම විශ්වාස කරන්නේ ලෝක කුසලානේ දිනාගත කිසිම රටකට මේ වගේ අස්ථාවර තත්ත්වයක් රට තුල තියෙනවා කියලා. අනිත් කාරණේ තමයි ගරු ඇමතුමා තමුන්නාසි උත්සාහයක් ගන්නවා දෙවනි පෙළ ක්‍රිකට් නගා සිටුවන්න. දැන් අපේ රටේ ෆස්ට් ක්ලාස් තරගයකට ගෙවන්නේ රුපියල් 7500යි. රුපියල් 7500යි. අපේ රටේ ජාතික කණ්ඩායමේ පුහුණු කරුගේ වැටුප 170යි. 170යි ජාතික කණ්ඩායමේ පුහුණු කරුගේ වැටුප. ෆස්ට් ක්ලාස් ගහන ක්‍රීඩකයෙක්ගේ දවසේ වටිනාකම රුපියල් 7500යි. සපත්තු දෙකක් ගරු ඇමතුමා රුපියල් 28000යි. කොහේද ක්‍රිකට් වලට එන්නේ? කොහෙන්ද ක්‍රිකට් වලට මිනිස්සු එවන්නේ? ඉස්සර ආවා. ඉස්සර අපි අහලා තියෙන සමහර ක්‍රීඩකයෝ කාර් වලින් ඇවිල්ලා ක්‍රිකට් ගහලා ගියා. අද කාර් විකුණලා දරුවන්ට උගන්වන ක්‍රිකට් වලට එන්න දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත தත්ත්වය. කරු ඇමතුමා තමුන්නාසිරම යෝජනාවක් කරනවා. ඉන්දියාවගේ රටකට IPL වගේ තරඟාවලිය කරා ක්‍රීඩකයෝ 100 ගාණක් හැමදාමත් ආර්ථික වශයෙන්ුත්, ජාතික වශයෙන්ුත්, ලෝකයේත් මහා තරඟකාරී විශ්වරහට මින් තියෙනවා. අපිට කෝ IPL වගේ තරඟාවලියක්. අපිට උත්සාහයක් ගත්ත අවස්ථාව එක් අවස්ථාවක් ගත්ත නමුත් ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. අපේ ක්‍රීඩකයෝ ලංකාවේ ක්‍රීඩා කරන ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන 11 දෙනාට විතරයි ක්‍රීඩා කරන්න පුළුවන්. ඇයි සල්ලි හොයන්න පුළුවන් යාලට විතරයි. අනිත් එක තමයි කරුවේ අමුතුම ජාතික කණ්ඩායමට යන්න පුළුවන් 11 දෙනෙකුට විතරයි. එතනින් මෙහා දක්ෂයෙක් හිටියොත් ඒ දක්ෂයා වෙන රටකට ගිහිල්ලා ක්‍රිකට් ගහනවා. අපේ රටේ ක්ලබ් සෙල්ලම් කරන බොහෝ දෙනෙක් 100ක් ගේ හොම ජාතික කණ්ඩායමට යවනවා. අර දක්ෂයෝ ටික පිට රට ගිහිල්ලා ක්‍රිකට් ගහනවා.
තව විනාඩියක් කාලයක්
ඔබතුමාට ගහගන්න කෙනෙක් නැහැ. ගරු අමුතුම මම තමුන්නාස ගිහිල්ලා ඉන්නවා. මුලින්ම ඉල්ලන්නේ මේ වෛරය ක්‍රෝධය ජාතික කණ්ඩායමෙන් සහ ක්‍රිකට් වලින් ක්‍රීඩාවෙන් අයින් කරන්න. අනික් පැත්තෙන් ක්‍රීඩකයන්ට දෙන්න පුළුවන් උපරිම සහනය දෙන්න, සහයෝගය දෙන්න, දක්ෂතාවයට පෙන්වන්න පුළුවන් ඔවුන්ට හැකියාව පෙන්වන්න පුළුවන් සීමාව ඇතුලේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටික දෙන්න ක්‍රීඩාව ඉස්සරහට ගන්න පුළුවන් කම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ ක්‍රිකට් කණ්ඩායම හිටියා වේගපන්දු යවන ක්‍රීඩකයන් පුහුණු කරපු අනුෂ සමරනායක වගේ ක්‍රීඩකයෝ බොරු චෝදනා දාලා ගෙදර යවුව කරු එමුතුමා බොරු චෝදනා දාලා අනුෂ සමරනායකලා දැන් කරන් ටෙලිෆෝන් එකේ ක්‍රීඩකයන්ට ක්‍රිකට් උගන්වන එක ටෙලිෆෝන් එකේ ක්‍රිකට් උගන්වනවා. ඉතින් මේ ක්‍රීඩකයන් අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා, පුහුණු කරු අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් ක්‍රීඩකයෝ මාරු කළා, නායකයෝ මාරු කළා, තේරීම් කමිටු මාරු කළා, පුහුණු කරුව තාමත් ඉන්නවා. මම විශ්වාස කරනවා තමුන්වාසගේ එක දෙයක් එක දවසකට මේ හරි පුහුණු කරුවෝ ටිකක් දාලා අපේ රටේ ක්‍රීඩාව ඉස්සරහට ගන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉස්සරහට ගන්න ලක්ෂ ගණන් ගෙවනවා. ඒ ගෙවන අයගෙන් හරි විදිහට ක්‍රීඩාවට කණ්ඩායමට දායකත්ව ලැබෙනවා කියලා බලන්න අපිට පුළුවන්කම තියෙනවා. හොඳයි ගරු එමුතුමා, අපිට තිබුණේ අපේ තිබුණ ක්‍රීඩාව සෙල්ලම් කරපු විදිහක්. අපි හැමදාමත් ලකුණු ගැහුවේ ලකුණු 270යි 280යි. අපි තරඟ ක්‍රීඩා කරපු විදිහක් තිබුණා, සිස්ටම් එකක් තිබුණා. දැන් අපි කරන්නේ ලකුණු 70ට විකට් 2යි 90 ගහනකොට විකට් 6යි. අපේ තරඟ රටාව සම්පූර්ණයෙන් වෙනස් කළා. අපේ රටේ තිබුණේ තාක්ෂණයෙන් පිරිපුන් ක්‍රීඩකයෝ ටිකක් හිටියා, සංගල හිටියා, මහේලල හිටියා. මේ වගේ ක්‍රීඩකයෝ මුලින් ලකුණු අතරේ රැස් කරමින් අත්‍යවශ්‍ය මොහොතක තිසරණ වගේ අය ගිහිල්ලා ලකුණු ගැහුවා. හැබැයි අද වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම සිස්ටම් එක මාරු කරලා, ක්‍රීඩා කරන විලාශය මාරු කරලා, ජාතික කණ්ඩායම යටතම කඩාගෙන වැඩ ඉවරයි. ඒ නිසා ගුරු අමුතුමනි, මේ ක්‍රීඩාව ඉස්සරහට ගන්න නම් පසු ප්‍රධාන වශයෙන්ම ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් වගේම අලුත් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට එන්න තියෙන අතරවාරයේ තියෙන සියලුම පහසුකම් උන්ට දීලා ජාතික ක්‍රීඩාව ඉස්සරහට ගෙන යන ක්‍රිකට් ක්‍රීඩාව ඉස්සරහට ගෙන යන ඔබතුමාට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම අවසාන වශයෙන් ගරු මනුෂ්‍ය නායකකාරයා ඔබතුමා, මම ගිය මාස කිහිපයකට කලින් ටොප් 10 යටි අපි දැම්මා තප්පර 30 ගරු සභාපතිතුමා. අර විදේශ රැකියා සහභාගී වෙන අයගේ ඉන්ෂුරන්ස් එක සම්බන්ධව ඩොලර් 50කට තිබුණ ඉන්ෂුරන්ස් එක ඩොලර් 100 කළා. එතන ඩොලර් 50ක මහා වංචාවක් වෙලා තියෙනවා කියලා බොහෝ දෙනෙක් පැමිණිලි කළා. අපිත් ගිහිල්ලා පැමිණිලි ඉදිරිපත් කළා. ඇමතුමිය මට කළේ තලතාත් කෝරාල ඇමතුමිය මට මිලියන් 500ක් ඉල්ලලා නඩු දැම්. මම පැමිණිල්ල කරාම මෙහෙම වංචාවක් වෙලා තියෙනවා කියලා, කෝටි ගාණක වංචාවක් වෙලා තියෙනවා කියලා මම ගිහිල්ලා පැමිණිලි කරාම මට මිලියන් 500ක් ඉල්ලලා නඩු දැම්. ගරු ඇමතුමා, තමුන්නාසගෙන් මං ඉල්ලනවා මට මිලියන් 500ක් ඉල්ලලා නඩු දැම්මට කමක් නැහැ. අපි විශ්වාස කරනවා අපි කතා කරන්නේ ඇයි මොනෝද කතා කරන්නේ කියන එක මම දන්නවා. මට ඒක ඇති. හැබැයි තමුන්නාසර එක ඉල්ලීමක් කරනවා මගේ මිලියන් 500 එතුමියට නඩු දාන එක. හැබැයි මේ කරපු මහා වංචාවේ අහිංසක මිනිස්සු රට යන ගරුවා තුමා, අපේ ගම්බල මිනිස්සු ගිහිල්ලා පවුල් කඩාකට පත්පල් වෙලා, පවුල් නැති වෙලා ඉස්කෝලේ යන දරුවෝ නැති වෙලා ගෙයක් හදාගන්න දරුවට උගන්වන්න යන්නේ ඒ මිනිස්සුගේ සොච්චන් හම්බ වෙන ගානේ මේ ගසා කෑම නතර කරන්න කියලා ඉල්ලීම කරමින් මං හිටිනවා.
ඊළඟට කරු මනුෂ්‍ය නායකකාර මන්තුමා, ඔබතුමාට විනාඩි 6ක් කාලයක් තියෙනවා.
6ක්
සභාපතිතුමනි,
බොහොමත්ම ස්තුතියි. අද විදුලි සංදේශ විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යාංශ වැල්ශීර්ෂය යටතේ තමයි මම අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම පළවෙනිම කියන්න ඕනේ කාරණාව තමයි ක්‍රීඩාව පිළිබඳව කතා කරා, ක්‍රීඩාව දේශපාලනීකරණය පිළිබඳව කතා කරා, ඒ වගේම ක්‍රීඩාවට ඇත් වෙලා තියෙන ඉරණම පිළිබඳව කතා කරා. අද ක්‍රීඩා අමාත්‍යවරයා මේ වෙලාවේ සූදානම් වෙලා ඉන්නවා ක්ලීන් ස්පෝර්ට්ස් කියන සංකල්පය යටතේ ක්‍රීඩාව පිරිසිදු ක්‍රීඩාව බවට පත් කිරීමට, විශේෂයෙන්ම ක්‍රීඩා සංගම්වලට ක්‍රීඩා නොකරන ක්‍රීඩා සංගම් ක්‍රීඩා කිරීම නවත්වල ක්‍රීඩා කරන සංගම් වලට විතරක් නිලවරණට වලට ඉදිරිපත් වෙන අවස්ථාව සකස් කරලා ඒ වැඩ කටයුතු කරන්න අවස්ථාව හදලා තියෙනවා. ක්‍රිකට් විතරක් නෙවෙයි ක්‍රීඩා 68ක් සම්බන්ධ සංගම් 68ක් එක වැඩ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම පහුගිය වකවානුවේ 131ක් මුදල් භාවිතා වුණේ නැහැ කියලා චෝදනාවක් ඉදිරිපත් වුණා. ඔව් ඇත්ත, ඒ චෝදනාව අපි පිළිගන්නවා. පහුගිය අමාත්‍යවරුන් විසින් පහුගිය කාලේ 2018 අවුරුද්දේ ලබා දී තිබුණු මුදල් වලින් 131ක් මුදල් පාවිච්චි නොකරපු නිසා අද ඒ බිල් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා මේ අවුරුද්දේ ලැබිච්ච මුදල් වලින්. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ දින 52ේ දේශපාලන කුමන්ත්‍රණය මේකට විශේෂයෙන්ම හේතු වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඒ දින 52ේ කුමන්ත්‍රණයත් එක්ක මේ සියලු වැඩ කටයුතු අඩා වෙලා වැඩ කටයුතු කරගෙන යන්න හැකියාවක් ලැබුණේ නැහැ කියන කාරණාවත් අපි මේ වෙලාවේ සඳහන් කරනවා. ඒ වගේම අද උදේ කතා කරපු මන්ත්‍රීතුමෙක් සඳහන් කළා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ යටතේ මේ යන ශ්‍රමික ප්‍රමාණය යම්කිසි අඩුවක් වෙලා තිබෙනවා කියන කාරණාව අපි පැහැදිලිව සඳහන් කරනවා. විදේශ රැකියා සඳහා යවන ප්‍රමාණය යම් යම් අඩු වැඩිවීම් සිද්ධ වෙලා තිනවා පැහැදිලිවම පිළිගන්නවා ඒ අඩු වැඩිවීම් සිද්ධ වුණත් ලැබෙන ප්‍රේරණයේ ප්‍රමාණය ලංකාවට ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන සංඛ්‍යාවේ ප්‍රමාණය ගිය අවුරුද්දට සාපේක්ෂව ඉතාමත්ම සුළු උච්චාවචනයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 7115ක මුදලක් 2018 වර්ෂයේ ලැබිලා තිබෙනවා හැබැයි අපි කල්පනා කරන්නේ සංඛ්‍යාව නෙමෙයි ගුණාත්මක වශයෙන් හොඳ රැකියාවන් සඳහා පුහුණු ශ්‍රමිකයන් ලැබීම තමයි අපි උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි පෞල් පසුබිම් වාර්තාව හඳුන්වලා දීලා ඒ හරහා කාන්තාවන් විදේශගත වීම සීමා කරලා ඒ වගේම දරුවන් ඉන්න දරුවන්ගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කරලා වඩා හොඳ පිරිසක් යවන්න උත්සාහ කරන්නේ ලංකාවේ පෞල් සංස්ථාවත් ආරක්ෂා කරගන්න ගමන් දරුවා ආරක්ෂා කරන ගමන් කාන්තාවගේ ආරක්ෂාවට ගන්න තියෙන සෑම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් මේ ක්‍රියාමාර්ගය සඳහා යොමු වෙන්නේ. ඒ වගේම අවම වැටුපක් අපි හඳුන්වලා දීලා තිබෙනවා ඩොලර් 300ක මුදලක් මීට වඩා අඩු කරා නම් සමහර වෙලාවට මීටත් වඩා විශාල සංඛ්‍යාවක් යවන්න තිබුණා. හැබැයි නොම්බර ගාන වැඩියෙන් ගියාට ලංකාවේ ඊට වඩා වැඩියෙන් අද කර්මාන්ත දියුණු වෙලා ලංකාවේ අවශ්‍යතාවයේ ශ්‍රමිකයෝ විශාල වශයෙන් ලංකාවට අවශ්‍ය වෙලා තියෙන මොහොතක අපේ රටේ ඉන්න මිනිස්සු සොච්චම් පඩියකට පිටරට යවන්න අපේ රජයේ සූදානම් නැහැ කියන එක අපි සඳහන් කරනවා. අපි පුහුණු ශ්‍රමිකයන් සහ වෘත්තීය මට්ටමට සඳහා තමයි අපි වැඩියෙන්ම යවන්න බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාවත් අපි සඳහන් කරන්නට ඕනි. ඒත් එක්කම අපි සඳහන් කරන්නට ඕනි මේ වෙනකොට ජපානය, ඊශ්‍රායලය වගේ රටවල්, ඒ වගේම යුරෝපා රටවල් අපේ රටේ පුහුණු සහතිකය පිළිගන්න මට්ටමට අවිලා තියෙනවා. ඒ නිසා අපේ රටේ පුහුණුවෙම ඉතාමත්ම උසස් මට්ටමට කරගෙන යන්න අපට පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ වගේම මම සඳහන් කරන්නට ඕනි මේ පුහුණුවීම් සඳහා ගාස්තු පිළිබඳව කතා කළා. අපේ පනති 48 වෙනි වගන්තිය අනුව පුහුණු ගාස්තු වලින් නිදහස් කරන්න පුළුවන් බඳවාගත්තු අයගෙන් විතරයි. ඒ නිසා බඳවා නොගත්තු අයගෙන් මේ බඳවා ගැනීමට පුහුණුවන සුදුසුකම් ලබන අයට නොමිලේ පුහුණුව ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය තමන්ගේ අරමුදලෙන් සුබසාධක අරමුදලෙන් 50%ක කොටසක් යොදවලා තමයි මේ පුහුණුවීම් කටයුතු සඳහා වැඩ කටයුතු කරන්න කියන කාරණාව අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම අපේ ගරු අමාත්‍යතුමා මේ වෙලාවේ වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ මේ හොරපාරෙන් යට යන එක නවත්තලා හරිපාරෙන් යට යන්න කියන සංකල්පය අනුව තමයි විදේශ රැකියා ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතනදී මේ ශ්‍රමිකයාගේ ආරක්ෂාව පිළිබඳව තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ. මේ ශ්‍රමිකයාගේ ආරක්ෂාව පිළිබඳව තමයි වැඩි උනන්දුවකින් කටයුතු කරන්නේ. ඒ නිසා මේ රක්ෂණ ක්‍රම ගැන කතා කරා ඒවල දූෂණ සිද්ධ වුණාද නැද්ද කියන කාරණා පිළිබඳව අපට වගේ කියන්නවත් අපිට ඒ පිළිබඳව උත්තර බඳින්න පුළුවන් කමක් නැහැ. නමුත් ශ්‍රමිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රමිකයා ආරක්ෂා කරගන්න එයාව යම්කිසි කරදරයකටපත් වුණොත් නැවත ගෙන්න ගන්න ඒකට සඳහා රක්ෂණයක අවශ්‍යතාවය අපිත් පිළිගන්නවා. හැබැයි මේ රක්ෂණය සඳහා ශ්‍රමිකයා ගෙවිය යුතු වන්නේ නැහැ කොයිම අවස්ථාවකදීවත් ඒක ඒ රටේ ඉන්න හාම්පුතා තමයි ගෙවිය යුතු වන්නේ කියන කාරණාවත් මම මේ වෙලාවේ ඉතාමත්ම ඕනෑකමින් සඳහන් කරනවා. ඒ වගේම අපේ විදේශ සේවා නියුක්ති විදේශ සේවා කාර්යාංශයේ ඒජන්සිය සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වුණා. ඒජන්සියට ලැබෙන රැකියා ඇනවුම් වෙනත් වෙනත් තැන්වලට යනවායි කියලා එහෙම සිද්ධීන් ඉතිහාසයේ සිද්ධ වුණයි කියන එකට ඕනෑතරම් සාක්ෂි තියෙනවා. ඒක කිලිවන් සැකයක් නැහැ. අදටත් සමහර ඒජන්තවරුන් ඇවිල්ලා ඉල්ලන්නේ හිතවත්කමට මිත්‍රකමට ඇවිල්ලා ඉල්ලන්නේ අපිටත් දෙන්න බැරිද කෝට එකක් කියලා ඉල්ලන්නේ. එහෙම කෝට දෙන සම්ප්‍රදායක් දැන් නැහැ. ඒක ඉතිහාසය තමයි තිබුණේ. අද විදේශ සේවා නියුක්ති කාර්යාංශයට එන හැම ඇනවුමක්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහාම තමයි බඳවා ගැනීම සිද්ධ කරන්නේ කියන එක අපි පැහැදිලිව සිද්ධ කරනවා. ඉතිහාසයේ එහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවායි කියන එක මම ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ කියන කාරණාව මම මේ වෙලාවේ පැහැදිලි කරනවා. ඒ වගේම මම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනි සයිප්‍රස් රට පිළිබඳව කතා කරා. සයිප්‍රස් රටේ සමාජ ආරක්ෂණ අරමුදල පිළිබඳව සුනිල් හඳුන්නේතුමා ඉතාමත්ම වැදගත් කතාවක් මතු කළා. ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු මේ දවස්වල අපි කරගෙන ගිහිල්ලා දැනට සයිප්‍රස් රාජ්‍යයේ කන්සියුලේට් අංශයක් අපි ආරම්භ කරන්න වැඩ කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් පත්ක්‍රියා යැවීමත් කරලා තිබෙනවා. තවත් මාස කිහිපයක් වෙනකොට මේ ගිවිසුම් අත්සන් කරලා ඒ සයිප්‍රස් රාජ්‍යයේ ඉන්න ශ්‍රමිකීන්ගේ ඒ තැන්පත් මුදල් ලබා ගැනීමේ කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවායි කියන කාරණාව මම මතක් කරනවා. ඒ වගේම කොරියාව සම්බන්ධයෙන් කතා කළා. කොරියාවේ රැකියා සඳහා යන අයගෙන් ධීවර ක්ෂේත්‍රයේ රැකියාවන් සඳහා යන අයට බරපතල ප්‍රශ්න මතුවෙන අපි පිළිගන්නවා. ධීවර ක්ෂේත්‍රයට ගියාම අධික සීතලේ මේ අයට ගත කරන්න වෙන. ඒ වගේම ධීවර ක්ෂේත්‍රවල නොයෙදුරු පළාත්වලිනුත් මේ සඳහා විභාගේ පාස්වල යනවා. කොරියාවේ නැනවුම ආවහම යම්කිසි කෝටා එකක් ධීවර අංශයටත් යැවිය යුතුම වෙනවා. අපිට ඒ නිසා යවන්න සිද්ධ වෙනවා. නමුත් දැන් ඒ සඳහා ක්‍රමවත් පුහුණුවක් ඒ සඳහා මුහුදේ හොඳ පුහුණුවක් ලබා දීලා තමයි දැන් යවන්නේ. ඒ නිසා ඉතිහාසයේ සිද්ධ වෙච්ච කාරණාව දැන් සිද්ධ වෙන්නේ නැහැ. දැන් පණින ප්‍රමාණය අනවසරයෙන් පණින ප්‍රමාණය දැන් අඩු වෙලා තියෙනවා. නමුත් මේ යම්කිසි ප්‍රමාණයක් 100.01% විතර ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන්ුත් අපිට වාර්තා වෙනවා කියන කාරණාවත් අපි සඳහන් කරන්න ඕනි. ඒ වගේම කොරියාවේ රැඳවුම් මුදල පිළිබඳ රක්ෂණ මුදල පිළිබඳව සඳහන් කළා. කොරියාවේ රක්ෂණ මුදල ගිවිසුම් ගත වෙනකොටම මේ පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් සෑම සියලු දෙනාටම දැනුවත් කරලා යන්නේ. මේ දැනුවත් කරලා යවුවන් පස්සේ මේ අය නීත්‍යානුකූලව නැවත ලංකාවට එනවනම් විතරයි ඒ මුදල ගන්න පුළුවන් වෙන්නේ. බොහෝ වෙලාවට ගුවන් තොටුපළේදී ඒ මුදල නැවත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ඒ ලක්ෂ 6ක මුදල එහෙම ගන්න බැරි වුණොත් කෙනෙකුට ඒකත් ලංකාවට ඇවිල්ලා අයදුම් කරයින් පස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ඒක නැවත ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙම රැඳවුම් මුදලක් දැනට කොරියාවේ පවතින්නේ නැහැ. නමුත් අනවසරයෙන් රැඳී ඉන්න උදවියගේ මුදල් පිළිබඳව අපට වැඩ කටයුතු කරන්න හැකියාවක් නැහැ කියන කාරණාවත් අපි මේ වෙලාවේ පැහැදිලි කරන්නට ඕනි. ඒ වගේම කතා කරා විනය පරීක්ෂණ පිළිබඳව කතා කළා සුනිල් හඳුන්නැති මන්ත්‍රීතුමා. ඇත්තම කතාව මේ විනය පරීක්ෂණවල ඇත්ත යථාර්ථය අපි අමුවෙන් කතා කරන්න ඕනේ. මේක හංගම් කතා කරන්න බෑ. අපිට හොරු රකින්න අවශ්‍යතාවයක් නැහැ. මේකේ තියෙන්නේ පහුගිය ආණ්ඩු කාලේ ජනාධිපතිවරණයට දේශපාලනයට වියදම් කරපු මුදල්. මේකේ තියෙන්නේ පත්තර ගහපුවා. මේකේ තියෙන්නේ සිරිලිය අරමුදලට සල්ලි බැර කරපුවා. මේකේ තියෙන්නේ පාසල් බෑග් බෙදපුවා. පාසල් පොත් බෙදපුවා. මේකේ තියෙන්නේ එහෙම නැත්තම් බදුල්ලේ ඇහිටපු ඇමතිවරයාගේ පළාතේ කිරියම්මාවරුන්ගේ දාන දීලා තියෙන්නේ මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදලේ සල්ලි වලින්. හැබැයි මේවලට මේකේ ඉන්න සේවකයෝ වගේ කියන්න බෑ 100%ක්. සේවකයෝත් යම් වගකීමක් දරන්න ඕනි තමයි. හැබැයි මේ සේවකයෝ නෙමෙයි මේවා කරේ. දේශපාලන බලාධිකාරිය ක්‍රියාත්මක වෙලා තමයි මේවා බෙල්ලෙන් අල්ලලා සරම උස්සලා මේකට අත්සන් කරපන් කිව්වම අපේ සේවකයෝ සමහර වෙලාවට නිරුත්තර වුණා. අපි කියන්නේ සේවකයෝ 100%ක් හොඳයි 100%ක් හොඳයි කියලා. මේ යම් යම් ආයතන වලගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේත් යම් යම් වැරදි සිද්ධ වෙනවා. ඒව පිළිබඳව අද අමාත්‍යතුමා බරපතල විදියට නීතිය ක්‍රියාත්මක කරලා වැරදි හදාගෙන යන කටයුතු කරනවා. නමුත්
ගරු මන්තුමා විනාඩියක කාලයක්.
නමුත් අපි කියන්නේ මේ සම්බන්ධයෙන් අපි නීතිය ක්‍රියාත්මක කරගෙන යනවා. අපි පහුගිය දින 52 කුමන්ත්‍රණයට කලින් මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන අවශ්‍ය කටයුතු සූදානම් කරලා තිබුණා. නමුත් දින 52 කඩාවැටීම සිද්ධ වුණා. එතනින් පස්සේ නැවත වතාවක් අධ්‍යක්ෂක මණ්ඩලය පත් වෙලා සියලු කරුණු කටයුතු කරලා දැන් මේ වෙනකොට ඒ සඳහා අවශ්‍ය කරන චෝදනා පත්‍ර බාර දීලා ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඉන්නවයි කියන කාරණාවත් අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම අපි සඳහන් කරන්නට ඕනේ දැන් ඒජන්සි කාර්යය ගැන කතා කරනවා. ඒජන්සි කාර්යය කියලා ඒජන්තවරුන් ගැන මේ විදේශ රැකියා ඒජන්තවරුන් නියුක්ත ආයතන පිළිබඳව ඒවල හොරමරකම් සිද්ධ වෙනවා වැරදි සිද්ධ වෙනවා කියලා සඳහන් කරා. පිටරටවල වලට ගෙනිහිලවල එතනින් තවත් පන්නල යවනවා කියලා අපි මෙතනදී කියනවා. පැහැදිලිවම මේක සිද්ධ වෙන්නේ තරව් කරුවන් හරහා. ඒජන්සි ආයතන වලට සිද්ධ වෙන්නේ Tamangen කෙනෙක් යවුවොත් ඒ යවන කෙනා ඒ ස්ථානයෙන් පැනලා ගියොත් ඒ මුදල නැවත ගෙවන්න සිද්ධ වෙනවා. ඒ මුදල නැවත අර හාම්පුතාට ගෙවන්න සිද්ධ වෙනවා මේ රටේ ඉන්න විදේශ සේවා ආයතනයට. ඒ නිසා ඒ අය මේ කටයුතු කරන්නේ. නමුත් අතරමැදියෝ තරව්කාරයෝ විදේශ සේවා නියුක්ති මේ ආයතන වලට ගෙනත් දෙන අය මේ ක්‍රියාවලිය දිගටම කරනවා සහ අපේ ශ්‍රමිකයනොත් පුරුදු වෙලා ඉන්නවා. ගිහිල්ලා මාස 3ක් ඉන්නවා ගැහුවා කියනවා බොරු චෝදනා කරනවා. එතකොට ඒවට අඬන්න ඉන්න කට්ටිය අඬනවා. ඒවට ඒව පිළිබඳව ප්‍රචාරය දීලා සල්ලි එකතු කරන කට්ටිය සල්ලි එකතු කරනවා. ඒ පිළිබඳවවිලා පාර්ලිමේන්තුවේ කතා නයි කතා කරනවා අන්න ගහලා අන්න බැනලා කියලා. හැබැයි ඒ අය බොරු චෝදනාවක් දාලා එතනින් පැනලා ගිහිල්ලා අපේ නිවාසයට ඇවිල්ලා සුරක්ෂා නිවාසයට ඇවිල්ලා ආණ්ඩුව ගානේ නැවත ලංකාවට එනවා. ටික දවසක් ලංකාවේ ඉඳලා ආයිත් පාරක් මේ වැඩේම කරනවා. මේකටත් අපි නිසි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සුරක්ෂා නිවාසයක් හරහා නැවත ආවොත් ඒ වගේ පැමිණිල්ලක් දාලා ඒ අයට නැවත රට යාම පිළිබඳව අපි ඒ අයව සලකා බැලීමක් සිද්ධ කරන්න අවශ්‍ය කටයුතු දැන් අමාත්‍යතුමා අලුතෙන් කටයුතු සූදානම් කරලා තියෙනවා කියන කාරණාවත් මම මතක් කරනවා. ඒ වගේම අපි කියන්නේ මේ විදේශ රැකියා ඒජන්සි ආයතනත් ඒ අය මේ මුදලටම විතරක් වැඩ කරන්නේ නැතුව ඒ අයටත් අපි ඉල්ලීමක් කරනවා. ඒ අයත් ඉතාමත්ම ගෞරවනීය විදියට අපේ රටේ තානාපතිවරු විදියට අපේ රටේ සන්නාම තානාපතිවරු විදියට ගිහිල්ලා ඒ රටේ රැකියා අවස්ථා හොයාගෙන මේ වැඩ කටයුතු කරන්නේ. ඒ සඳහා අවශ්‍ය ධෛර්යයත් ශක්තියත් අපි ලබා දෙන්න ඕනේ. ඒ අය ආරක්ෂා කරන්න ඕනේ කියන කාරණාවත් අපි සඳහන් කරනවා. ඒ වගේම අපි සඳහන් කරන්න ඕනේ මේ වෙනකොට වැරදි වැඩ කරන උදවිය නම් විකුණලා සල්ලි හම්බ කරන උදවිය ජපානය යනවා කියලා නොයෙක් නොයෙක් වංචාක් සහගත වැඩ කටයුතු කරන ආයතන රැසක් මේ වෙනකොට අත්අඩංගුවට ගැනීම සිද්ධ කරනවා, වැටලීම් සිද්ධ කරනවා. අපි හැමදෙනාගේම ප්‍රජාවගෙන් ඉල්ලනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා විදේශගත වීම සඳහා කිසිම ආකාරයකින් මුදල් අය කරන්නේ නැහැ. ඒ වගේම ඒ සඳහා මුදල් එකතු කරන ආයතන තියෙනවා නම් නීත්‍යානුකූල නොවන තැන් තියෙනවා නම් ඒ පිළිබඳව වාර්තා කරන්න ඒ වැටලීම් සිද්ධ කරනවා කියන එක කාරණාව. ඒ වගේම වැරදි වැඩ කරපු විදේශ රැකියා නියුක්ති ආයතන පිළිබඳවත් අපි නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා කියන එකත් අපි මතක් කරනවා. ඒ වගේම මේ අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ වූ නීතිය නිසාවෙන්ම අපි දැඩි නීති ක්‍රියාමාර්ග අරගෙන මේ සඳහා අපි ලෝකේ අපි හිටපු තැනින් ඉස්සරහට එන්නත් අපිට අද දවසේ පුළුවන්කම ලැබිලා තියෙනවා කියන එකත් මතක් කරමින් හෙට දවසේදී විදේශ රැකියා ක්ෂේත්‍රය වගේම ක්‍රීඩා ක්ෂේත්‍රයත් හරිපාරෙන් රට යන්න වගේම අනිත් පැත්තෙන් පිරිසිදු ක්‍රීඩාවක් කරාගෙන යන්නත් හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සුභාශිංසන එකතු කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්තුමා. ඊළඟට කංචන විජේසේකර මන්තුමා, ඔබතුමාටත් විනාඩි 7ක් කාලයක් තියෙනවා.
ස්තුතිගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අපේ ක්‍රීඩා ඇමතිතුමාගේ පරිවාර මන්ත්‍රීතුමාගෙන් පසුව කතාව ලැබීම ගැන මම සතුටු වෙනවා. මට මතක් වුණේ මනුෂ්‍ය නානක්කාර මැතිතුමා පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ ගාල්ල දිස්ත්‍රික්කේ පෝස්ටර් එකක් ගැහුවා ඔලු හොදමු කියලා. මට දෙන්නේ වටේම හිටපු මිනිස්සුන්ගේ ඔලු හොදන්න උත්සාහ කරද්දී එතුමාගේ ඔලු හොද ගන්න බැරි වුණාද කියලා.
ගරු මන්ත්‍රීතුමා, නියෝජ්‍ය කතානායකතුමා මුල් ආසනයට පැමිණෙන්න.
ඔබතුමා කතා කරන්න.
සුදීගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අපේ හරයන් ප්‍රනාන්දු මැතිතුමාගේ මේ අමාත්‍යංශයේ ආයතන වලින් විශේෂම ක්‍රීඩා අමාත්‍යංශ මෙතුමා මෑතකදී ගාරගත්ත අමාත්‍යංශයක් නිසා මම මේ පිළිබඳව වැඩි කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඔබතුමාට මේ ආණ්ඩුවේ බාර දීපු ප්‍රධානම වගකීම තමයි විශේෂයෙන්ම තාක්ෂණය ගමට ගෙන යාමේ වැඩපිළිවෙල. ඒ තාක්ෂණයේ ගමට ගෙන යාම වැඩපිළිවෙල අපිට මතකයි, එදා දවසේ මැතිවරණ පොරොන්දු හැටියට Wi-Fi කලාප ඇති කිරීම, තාක්ෂණය දරුවන්ගේ අතට ගෙන යාම, මේව තමයි ප්‍රධාන අරමුණු කරගෙන ඔබතුමාට බාර දීපු අරමුණ වුණේ. නමුත් මම දන්නේ කොතෙක් දුරට මේක යථාර්ථයක් බවට පත් කරගන්න ඔබට ඒ අවස්ථාව සැලසුණාද කියලා. අද දවසෙත් මම දන්නේ ඔබතුමාට තියෙන මේ අමාත්‍යංශ ආයතන වලින් විශේෂම ටෙලිකොම් ආයතනය වැනි ආයතනවල වගකීම් ඔබතුමාට තවමත් පැවරිලා තියෙනවද, නැත්නම් ඒ පිළිබඳව කටයුතු කරන්න ඔබතුමාට ශක්තිය හම් වෙලා තියෙනවද කියලා. විශේෂයෙන්ම ටෙලිකොම් ආයතනය ගත්තම ගරු සභාපතිතුමනි, අපි දන්නවා දීර්ඝ කාලයක් මේ රටේ ලාභ ලැබපු රාජ්‍ය ආයතනයක් හැටියට තමයි රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් හැටියට කරගෙන ගිය ආයතනයක්. නමුත් අද දවස වෙන විට 2014 අවුරුද්දේ රුපියල් බිලියන 3.2ක ලාභාංශ ලැබපු ටෙලිකොම් ආයතනය අද දවස වෙන විට 50%කටත් අඩු ආදායම් ලබන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. 2014 අවුරුද්දේ රුපියල් බිලියන 3.2යි අද වෙනකොට අවුරුදු 5කට පස්සේ ඔබතුමන්ලගේ ආණ්ඩුවේ ඒක රුපියල් බිලියන 1.2 දක්වා අද අඩු වෙලා තියෙනවා. අපි පහුගිය කාලේ මේ වාර්තා දිහා බැලුවම අපිට පේනවා 2010 ඉඳලා 2014 අවුරුදු දක්වා හැම අවුරුද්දකම ඊට පෙර අවුරුද්දට වැඩිය ලාභාංශ ලැබපු ටෙලිකොම් ආයතනය 2014 අවුරුද්දේ ඉඳලා සීග්‍රේන් ඉතාමත්ම සීග්‍රේන් ලාභාංශ කඩාගෙන වැටෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ආයතනය මේ තවදුරටත් ඉදිරියට ගෙන ගියොත් එහෙම මේ ආකාරයට මම හිතනවා ගරු ඇමතුමනි තව අවුරුදු 5ක් යනකොට ටෙලිකොම් ආයතනයත් ඔබ තමුන්නාසලට ඈවර කරන්න සිද්ධ වෙන ආයතනයක් බවට පත් වෙයි කියලා. අපි දන්නවා ඔබ තමුන්නාසලා විශේෂයෙන්ම තාක්ෂණයේ ගමට ගෙන යන කතා කරා. තාක්ෂණයේ ගමේ ඉන්න තරුණයන්ට ලබා දෙන්න කතා කරපු ආණ්ඩුව අපිට මතකයි පහුගිය අවුරුද්දේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මැතිවරණ පොරොන්දුවක් දුන්නා. ටැබ් යන්ත්‍රය ශිෂ්‍යයන්ට ලබා දෙන අවස්ථාවේ ලබන පහුගිය අවුරුද්දේ 2018 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේනකට පාසල් 5000ක් Wi-Fi ව්‍යාපෘති යටතට ඇතුළත් කරනවා කියලා. මම දන්නේ කොච්චර දුරට ඒක ක්‍රියාත්මක කරන්න ඔබට පුළුවන්කම ලැබුණද. අපි දැක්ක බැලුන් එකක් යවුවා උඩට. ඒ බැලුන් එකේ ප්‍රතිඵලය කොහොම ලැබුණද කියන එක පිළිබඳව මේ රටේ ජනතාව දන්නවා. ඒ වගේම ඔබතුමුණාසලා තාක්ෂණය දෙන්න කතා කරපු ආණ්ඩුව ඔබතුමුණාසලා පළවෙනි අයවැයම මේ රටේ ජනතාව මත දුරකථන බද්ධ වැඩි කරා. මේ රටේ දුරකථන බද්ධ තිබුණු 15% බද්ධ 25% දක්වා වර්ධනය කරලා අද දවසේ මම දන්නේ රුපියල් 100ක දුරකථන ඇමතුමක් ගන්නකට රුපියල් 47ක් බදු වශයෙන් මේ ආණ්ඩුවට ගෙවන්. මනුෂ්‍ය නානායක්කාර ඇමතුමා දින 52ක කුමන්ත්‍රණය ගැන කිව්වා. දින 52ක තමයි මනුෂ්‍ය නානායක්කාර මැතිතුමනි මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමතිවර හැටියට 25% තිබුණු දුරකථන බද්ධ 15% දක්වා අඩු කරන්න ඒ තීන්දුව ගත්තේ. ඒ තීන්දුව නැවත හැරෙව්වද කියන එක මම දන්නේ නැහැ. ඒ පිළිබඳ අවබෝධයක් මට නැහැ. නමුත් එදා දවසේ 25% තිබුණු බද්ද 15% දක්වා අඩු කරන්න මේ තීන්දුවත් ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවගේ ආණ්ඩුවෙන් කියලා මතක් කරන්න ඕන. අද ටෙලිකොම් ආයතනයේ රුපියල් බිලියන 53ක 60ක පමණ ප්‍රමාණයක් අද ණය වශයෙන් අද බැංකුවලට ණය වෙලා තියෙනවා. අද මේ ආකාරයෙන් කටයුතු කරගෙන ගියොත් ගරු ඇමතුමනි මම දන්නේ මේ ආයතනය ඔබතුමාට වගකීමක් තියනවද කියලා. ඔබතුමා යටතේද තියෙන්නේ කියලා මම දන්නෙත් නැහැ. ළඟදි ගැසට් වුණාද කියලා. නමුත් මේ ආයතනයේ කඩා වැටුනොත් එහෙම විශාල වශයෙන් මේ රටට ඒ ලාභාංශ ගෙනාවු ප්‍රධානම පෙළේ ආයතනයක් කඩා වැටීම මම හිතන්නේ මේ රටේ ආර්ථික රුද්ධු දෙන පුළුවන්කමක් තියෙයි කියලා. ඒ වගේම ගරු ඇමතුමනි ඔබේ ප්‍රගති වාර්තාවේ තියෙන අපිට ලබා දීපු CD එකේ ක්‍රීඩා අමාත්‍යංශ ඔබතුමාගේ වගකීමක් නෙමෙයි පහුගිය කාලේ තිබුණේ. ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂයෙන්ම රුපියල් මිලියන 2650ක් ලබා දීලා තියෙනවා 2018 අවුරුද්දේ විශේෂ ව්‍යාපෘති වෙනුවෙන්, අමතර ව්‍යාපෘති වෙනුවෙන්. ඒ රුපියල් මිලියන 2650න් රුපියල් මිලියන 344ක ප්‍රගතියක් පමණයි වාර්තා කරලා තියෙන්නේ. ඔබතුමාලාසල වාර්තා තියෙනවා 13% ප්‍රගතිය සමහර ව්‍යාපෘති. මේක තියෙනවා අපි කනගාටු වෙනවා. කොටවිල පළාත් බද ක්‍රීඩාංගණය එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මාතර දිස්ත්‍රික්කයට ලබා දීපු ක්‍රීඩාංගණය 2015 විවෘත කරන්න තිබුණේ 2017 අමාරුවෙන් විවෘත කරා. නමුත් ක්‍රීඩාගාරය වෙනුවෙන් වෙන් කළ තියෙන මුදලේ 7-5ක් මේ වෙනකම් මේ අවුරු පහුගිය අවුරුද්දේ පාවිච්චියට අරගෙන නැහැ. සමහර ක්‍රීඩාංගණ තියෙනවා. අපි දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ පටන් ගත්ත ක්‍රීඩාංගණ ඒ අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබා නොදීම නිසා අද අතහැරලා දාන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ගරු ඇමතුමනි, අද ක්‍රීඩාව ඉතාමත්ම කනගාටුදායක තැනක් තියෙන්නේ. පාසල් ක්‍රීඩාවත් කනගාටුදායක තැනක් තියෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව ඊටත් වැඩිය කනගාටුදායක තැනක් තියෙන්නේ.
ඔබතුමාට තව විනාඩියක් තියෙන්නේ. විනාඩියක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ක්‍රිකට් ක්‍රීඩාවේ 2015 අවුරුද්ද වෙනකොට අපි ශ්‍රේණිගත කිරීම්වල අපි 20-20 හිටියේ පළවෙනි තැන. අද වෙනකොට ඒක 9 වෙනි තැනට පත් වෙලා තියෙනවා. ටෙස්ට් ක්‍රීඩා අපි හිටියේ ශ්‍රේණිගත කිරීමේ 3 වෙනි තැන. අද 7 වෙනි තැන පත් වෙලා තියෙනවා. අපි එක් දින තරඟවල අපිට 2 වෙනි තැන, අද 8 වෙනි තැනට පත් වෙලා තියෙනවා. 20-20 තරඟාවලියට අපිට අද ඒ සඳහා ඇතුල් වෙන්න වෙනත් තරඟවලට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අද ක්‍රීඩා විකාශනයේ අද ප්‍රශ්නයක් තියෙනවා. අද සාමාන්‍ය ජනතාවට ක්‍රිකට් ක්‍රීඩාවක් නරඹන්න අද අවස්ථාවක් නැහැ. ඔබතුමා මැදිහත් වෙලා මම ස්තුතිවන්ත වෙනවා. 2 වෙනි ටෙස්ට් තරඟේ ඉඳලා ඒ අවශ්‍යතාවය සපුරන්න රුපියල් මිලියන 40ක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් වලින් ලබා දීලා කටයුත්ත කරා. නමුත් වෙනදට රූපහානි නාලිකාවලින් ඒ මුදල ක්‍රිකට් පාලක මණ්ඩලයට ගෙවලා තමයි මේ රටේ සාමාන්‍ය ජනතාවට ක්‍රිකට් තරඟ නවරමන්න ඒ අවස්ථාව උදා කරලා දුන්නේ. නමුත් අද ඒක අපෙන් අතහැරලා ගිහලා තියෙනවා. අද කේබල් ටීවී එකක් නැත්නම්, ඩයලොග් නැත්නම්, පියෝ ටීවී එකක් නැත්නම් අද සාමාන්‍ය ජනතාවට ක්‍රිකට් තරඟයක් පවා නරඹන්න බැරි තත්ත්වෙට මේ ආණ්ඩුව ක්‍රීඩාව ඒ තරම් පහත් කරලා තියෙනවා. එනිසා මම ඔබෙන් ඉල්ලීමක් කරනවා, මේ ක්‍රීඩා තරඟ නැවත විකාශනය කිරීම සඳහා ඒ අවශ්‍ය නාලිකා පහසුකම් ටික ලබා දෙන්න. මොන නාලිකාව තෝරගන්නේ කියන එක ඔබතුමාට ඒක කරන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ආදායම් මාර්ගයක් ගන්න පුළුවන්කමක් තියෙනවා. එනිසා ඒ පිළිබඳව ඔබ අවධානය යොමු කරන අවසාන වශයෙන් කර සභාපතිතුමනි, පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ මම ගරු ගායන්ත කරුණතුමනි මැතුමන් ඉන්නවා. අද පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ තුල අද මේ සේවයක නිලධාරීන් ගැටළු ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම සමහර නිලධාරීන්ට තමන්ගේ දරුවන් පාසලට මොන පාසලට දාන්න කියන ගැටළු අද පත් වෙලා තියෙනවා. සමහරවිට මේ පාර්ලිමේන්තු ඇතුලේ සේවය කරන බොහෝ දෙනෙක් ඔවුන්ගේ දරුවන් මොන පාසල ඇතුළත් කරගන්න කියලා කියාම සමහරවිට මේ ඔවුන් සේවය කරන තැන ඉඳලා විශාල දුර ප්‍රමාණයක් ඈත ඉන්න පාසල් වලට ඇතුළත් කරගෙන සිද්ධලා තියෙන නිසා ඒ පෙනුන මැදිහත් වීමක් කරන්න කියලා නෝ. ඒ වගේම විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලය. මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලය සමහරවිට අනෙකුත් රාජ්‍ය සේවයේ අනෙකුත් දෙන නිලධාරීන්ට ලැබෙන ඒ පහසුකම් ටිකවත් ලැබෙන්නේ නැහැ මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයේ ඉන්න රාජ්‍ය සේවකයන්ට. සමහරලාට රියදුරෙක් රුපියල් 34000ක බැටුවක් ලැබෙන්නේ. අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා, ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. මේ ඉල්ලන වෙන කාටවත් නෙමේ, රාජ්‍ය සේවයේ අන්තරංග ගන්න වෙලා මේ කාර්ය මණ්ඩලයේ ඒ දිවා රෑ පැය 24ම වැඩ කරන ඒ නිලධාරීන් වෙනුවෙන් ඔබේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින් ඇමතුමාලා 3 දෙනාටම ඔබේ 2019 අවුරුද්දේවත් මීට වඩා ප්‍රගතියක් ලබා ගන්න කියන ඒ මතක් කරමින් ඔබ ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු පිළිබඳ කාර්ය දීර්ඝකිරීමට අවශ්‍යයි. ඒ නිසා පාර්ලිමේන්තුව නැවත රැස් වෙයි. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු දීර්ඝකිරීම සඳහා කාලය ලබා දීමට ඔබතුමා එකඟද ගරු ඇමතුමා? අවසාන වන තෙක්
සැලකිලිදු කාලයක් ලබා දෙන්න කියලා ඉල්ලනවා.
කාර්ක සභාව ගරු ජනක වක්කමුර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විනාඩි 7ක් තියෙන හින්දා ගොඩක් කාරණා තිබුණත් බොහොම කෙටියෙන් අපේ ගායන්ත කරුණාතිලක ඇමතුමාට මේක සානුකම්පිත අහලා මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න කියලා ඉල්ලීමක් කරනවා. එක ගම්සිතයන් අංක 948 සබරගමුව ගගලගමුව ගමේ කැබලි අංක 446 දෙකෙන් එක ඉඩම් කැබල සම්බන්ධව ගැටලුව. ගරු ඇමතුමනි, මේ ඉඩම රජයේ ඉඩමක් කියලා හිතන් ඉඩම් නිරෝල් කිරීමේ දෙපාර්තමේන්තුවෙන් 2003-11-18 වෙනිදා ලිපියකින් දන්නනවා. ඊගවට 2000 ඊගාට 2006 මේ ඊටම රජයේ අයිතිවාසිකම් නොකියයි කියලා ගැසට් නිවේදනයක් මගින් මේ ඊටම රජයේ නෙමෙයි කියලා පුජ්‍යලක එක්කෙනෙකුට දෙන්න හදනවා. මේ ඊටමේ බලපත්‍ර දීලා රජයෙන් ගෙවල් හදපු 35 දෙනෙක් ඉන්නවා. අක්කර 88ක ඊටමක මිනිස්සු පදිංචිලා ඉන්න ඊටම එක පුජ්‍යලියෙකුට දෙන්න පිරිසක් මැදිහත් වෙලා කටයුතු කරා. මම මේ පිළිබඳව ජනක බණ්ඩාර දෙන්නකෝන් ඇමතිතුමාට එවකට දැනුම් දුන්නාම එතුමා මේ ගැන පරීක්ෂණයක් කෙරුවා. ඒ පරීක්ෂණයේදී ඇමතිතුමනේ ඔප්පු වුණේ අක්කර දෙකක් තියෙන පුජ්‍යලේකුට මේ ඉඩම රජයේ ඉඩමක් නෙවෙයි කියලා ගැසට් කරනවා. ඊට පස්සේ ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරලා කියනවා අංක 1434 ඇලිරත් 30 2006 3 දෙවෙනි දින ගැසට් නිවේදනයේ එකී ඉඩම් කොට රජයේ අයිතිවාසිකම් නොකියයි වශයෙන් සඳහන් වී තිබුණද එවැනි තීරණයකට තුඩුම් හේතුවක් අපගේ ලේඛනවල සඳහන් නොවේ. ඒ අනුව නිගමනය කළ හැක්කේ ප්‍රමාද දෝෂයන් නිසා මෙම ඉඩම් කොටස රජයේ අයිතිවාසිකම් නොකියයි යනුවෙන් ගැසට් පත්‍රයේ ඇතුළත් වී ඇති බැවින් එම ගැසට් සංශෝධනය මගින් මේ නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු කරන බව කරුණාවෙන් දන්වමි. එල්.කේ. ප්‍රේමරත්න හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් ජෙනරාල් වැඩබලන එමතුනේ මේක මං කිව්වට පස්සේ මේක නිවැරදි කරනවා කිව්වා. ඒකට අක්කර දෙකක් තියෙන මිනිස්සයාට අක්කර 88ක් රජයේ ඉඩම මේ ගැසට් එක හොරට ගහලා මෙන්න මේවා තමයි FCAD ගිනියන්න ඕනේ. ගැසට් එක හොරට ගහලා අයින්සක මිනිස්සු ටික එළියට දාලා දෙන්න හැදුවා. මේක අයිතිකාරයෙක් ආවා. අයිතිකාරයෙක් ඇවිල්ලා කියනවා මට ඕගොල්ලෝ වගා කරගෙන ගෙවල් හදාගෙන ඉන්න නිසා වටිනාකමෙන් දෙකෙන් පංගුවක් දෙන්න මම ඔප්පුවක් දෙන්නම් කියලා. මම මැදිහත් වුණා 7-5ක් දෙන්න එපා මේක හොර වැඩක් කියලා. ඊට පස්සේ මේ පිළිබඳව තාම දැන් නීතිපති දෙපාර්තමේන්තුවට ඉඩම් නිරවුල් කිරීමේ කොමසාරිස් ජෙනරාල් තුමා ලියුමක් යවනවා. එමෙතන මේ ලියුම යවන්නේ 2013/6/27 නීතිපතිතුමාගෙන් මේ කරුණු අහලා මේක අද වෙනකන් මේ අවුරුදු 6කටත් වැඩි කාලයක් ගිහිලා තියෙනවා මේකට කිසිම ක්‍රියාමාර්ගයක් ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ගත්තේ නැහැ. මම නැවත වරක් සීකඳවීමක් කරා 2019/2/7 වෙනිදා මේ ගැන නැවත වරක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අහලා මේ අයින්සක මිනිසුන්ගේ මේ ප්‍රශ්නේ විසඳන්න කියලා. එමෙතන ඊයේ පෙරේදා ඒකමයි දෙන්නේ මිය ගියා. මම ඒ මලගෙදර ගියන් ඒ දරුවෝ කිව්වා අපේ තාත්තලා ඉඳන් හිටපු කාලේ ඉඳන් මේ පදිංචි වෙලා ඉන්නේ ඉඩම අපිට මේක අරන් දෙන්න කියලා. ඒකසම මම ඔබතුමාන් ඉල්ලනවා මම මේ විස්තර ටිකත් ඔබතුමාට දෙන්නම්. නැවත මැනුමක් කරලා තියෙනවා. මේ මැනුමක් කරලා කියලා තියෙනවා මේක රජයේ ඉඩමක් කියලා. ඒකෝ මේකේ අක්කර 38යි මිනිස්සු ඉන්නේ. ඊතර ඔක්කොම කැලයක්. මේ කැලේ කපලා මේ මිනිස්සුන්ගේ ඉඩම් ටික වංකොල්ල කරන්න තමයි මේ අක්කර දෙකක් තියෙන එක පුජ්‍යලෙක් කටයුතු කරන්නේ. ඒ නිසා ඔබතුමා මැදිහත් වෙලා මේ අයින්සක කට්ටියට මේ ඉඩම් කොටස ලබලා දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම එමෙතුනේ කලවාන මැතිවරණ කොට්ටාසේ කලවාන ඉඳන් කිලෝමීටර 40ක් ගියම් පොතු පිටිය එතන ඉඳන් කිලෝමීටර 10ක් විතර යන ඉලුම කන්ද. ගාල්ල දිස්ත්‍රික්කේ මායිම. ඒ මායිමේ තියෙන ඉඩමක කේල් ආර්යරත්න කියලා දැන් අවුරුදු 72යි. මෙයා ඉන්න ඉඩමට 1968 මෙයා රුපියල් 1.50 බදු ගෙවනවා. 1.50 ගන්න බදු ගෙවලා 1974 රුපියල් 2ක් බදු ගෙවනවා. ගරු එමතුමනි මේ මිනිස්සයාට එවනවා මේ ළඟදී 2018/10/16 වෙනද ලියුමක්. එයාට ගෙවන්න කියන 193278ක බද්දක්. මේ රුපියල් 2ක් බදු ගෙවපු මිනිස්සයාට එවනවා 193278ක් බදු ගෙවන්න කියලා. මම දැන් ටිකකට ඉස්සර දුරකථනයෙන් කතා කරලා ඇහුවා මේ ඉඩම පාරක් අයින වටින තැනක තියෙන කියලා. අවුරුදු 5කින් මම මේ ඉඩමට යන්න විදියක් නැහැ. මේ ඉඩම තියෙන ටිකක් ඈත දුෂ්කර ප්‍රදේශයක. මම 7-5ක ආදායමක් ගන්නෙ නැහැ. හැබැයි මේක ඇහුවහම මොකද්ද කියන්නේ? අලුතෙන් තක්සේරු කළා. තක්සේරු දෙපාර්තමේන්තුවෙන් කියනවා අවුරුදු 5-5ට ආපස්සට තමයි ගණන් අඩු කරලා තියෙන්නේ. එමෙතන මේක වැරදි වැඩක්. අවුරුදු 5-5ට ආපස්සට ගණන් හැදුවාම ඒගොල්ලෝ හදනවා අද වෙළඳ පොලේ වටිනාකමට. පර්චස් එකේ 1500 ගන්න ගණන් හදලා මේ ඉදමට බදු ගෙවන්න කියනවා. ඒකොට 193278ක් මේ එක මිනිස්සෙකුට බදු ගෙවන්න කියනවා. දැන් මේ මිනිස්සයා 2019/74 රුපියල් 2ක් නම් ගෙව්වේ. එයාට 75 ගෙවන්න රුපියල් 3යි. ඊගොඩ අවුරුදු 5-5ට බදු වැඩි කරන්නේ. ඒක අවුරුදු 5ක් බදු වැඩි වුණාම වෙන්නේ 4.50යි. ඒක මේ මිනිස්සයාට මේ කියන විදිහට මේ බදු හදන විදිහට මේ දෙපාර්තමේන්තුවෙන් ලැබු ලියුමක් තියෙනවා වටිනාකමෙන් 6යි 6 අවුරුද්දක් ගන්න 50ක් වැඩි කරනවා කියලා. ඒකෝ මෙයාට ඔක්කොම ගෙවන්න වෙන්නේ 1800 1683යි 780යි. දැන් මේ එක්කස ගන්න මේ මිනිස්සයා කියන මම මේ ණයකාරකමෙන් බේරලා දෙන්න කියලා. එසම මම කියන්නේ ඔබතුමාට මේ වගේ මේ ඉලුම කන්ද වසමේ මේ එක කාන්තාවක් මට ලියුමක් එවලා තියෙනවා.
ඔබතුමාට තව විනාඩියයි තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා. එක විනාඩියක්.
චමිලා වීරසූරිය කියලා හිටන් මෙයා කියන මගේ ඉදමෙන් කොටසක් අහපව ගන්න. මට එපා. මට තියෙන්නේ තේපැල 700යි. මට ගෙවන්න කියන 10800ක් එක අවුරුද්දකට. ඔය තේපැල 700න් එයා බිල් එක එවලා තියෙනවා මාසයකටම කඩන්නේ දළු කිලෝ 41යි. දළු කිලෝ එකක් 46ක් කඩන මේ පුංචි මිනිස්සයාට රුපියල් 10800ක් එක අවුරුද්දකට බදු ගෙවන්න කියනවා. එහෙනම් මම ඔබතුමාන් ඉල්ලනවා මේ රටේ වංචා කරලා හොරගම් කරපු මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ මිනිස්සු බදු ගෙවන්නේ නැහැ. ඒක රටපණිනවා. හැබැයි මේ අහිංසක ගම්වල ජීවත් වෙන පුංචි මිනිස්සුන්ට ලක්ෂ ගණන් බදු ගෙවන්න කියනවා. ඔබතුමාට පින් සිද්ධ වෙනවා පුළුවන් නම් කැබිනට් পেපර් එකක් දාලා මෙන්න මේ මිනිස්සුගේ මේ බදු අයින් කරලා අද තක්සේරු කරන්න නැතුව ඒ කාලේ තක්සේරු කරලා හිටන් මේ මිනිසුන් පුළුවන් ඔප්පුවක් දෙන්න. රජයේ ප්‍රතිපත්තියක් ඇරෙන්න ඔප්පුවක් දෙනවා නම් ඔබතුමා හොඳ ඇමතිවරයෙක් ඇටියට මේ බදු අයින් කරන්න. මේ පාර්ලිමේන්තුවේ පනතක් ගන්න ඕන කෙනෙක් අත උසයි. මේ අහිංසක මිනිසුන්ට ණයකාරයෝ කරලා මැරෙන්න වෙන්නේ. ඒක නිසා මේ අවුරුදු 20-30ක් පදිංචි වෙලා තමන් මේ ගහක් කොලක් හිටවගෙන ජීවත් වෙන්න හදන ඇයට මේ බදු ගහලා දිනේ. ඒක නිසා මේ ඉලුපකන්දේ වසමේ විතරක් 100කට විතර බදු ගෙවන්න කියලා. දැන් මේ එක මිනිහෙක් මේ මාසේ 63000ක් ගෙවලා නඩු දානවා කියලා. මේක ගෙවුවේ නැත්නම් නඩු දානකොට මේ අහිංසක ගමේ මිනිස්සු බයයි. මේ ගම්වල ඉන්න මිනිස්සුන්ට නඩු දානකොට නඩුවට බයයි. එතන 63000ක් එක්කෙනෙක් ගෙවලා තියෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඉතාම ඉක්මනින් මැදිහත් වෙලා මෙන්න මේ මිනිසුන්ගේ ගැටලුව විසඳන්න කියලා.
අවසාන කරුණු මන්ත්‍රීතුමා.
හරින් ප්‍රයන්ත ඇමතිතුමාගෙන් ඉල්ලනවා රත්නපුරේ නවනගර අපි හැදුවා ක්‍රීඩා සංකීර්ණයක්. මේක දෙරණ නාලිකාවේ පෙන්නවා මේ ක්‍රීඩා සංකීර්ණය හැදුවට විවෘත කරන්න නැහැ කියලා. හිටපු ආණ්ඩුකාරතුමිය කිව්වා මාසක් ඇතුළත විවෘත කරනවා කියලා. දැන් එතුමිය ගිහිල්ලත් මාස 6ක් විතර වෙනවා. තාම විවෘත කළා නැහැ මේක හදලා තියෙන්නේ. මම ඔබතුමාගෙන් ඉල්ලනවා විවෘත කරන්න බැහැ නම් මේ අයට ප්‍රයෝජනයට ගන්න. ඔබතුමා නියෝගයක් දෙන්න මේක ඒ ප්‍රදේශයේ දරුවන්ට ප්‍රයෝජනයට ගන්න අවශ්‍ය කටයුතු කරන්න ගන්න නව නගරේ හදලා තියෙන මේ ක්‍රීඩා සංකීර්ණේ අවසන් කළ දෙන්න කියලා ඉල්ලමින් මරිණ ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු රවින්ද සමරවිර ඇමතිතුමා ඔබතුමාට විනාඩි 7ක් වෙනවා.
හරින්.
ගරු හරින් ෆ්‍රැන්ඩ් ඇමතිතුමා ඔබතුමාට විනාඩි 15ක් කියලා තියෙන මෙතන.
27ක් තිබ්බා.
ඒ වයින් කී කඩු කරලා තියෙනවා.
ගරු නියෝජ කතානායකතුමනි මම හිතනවා මුලින්ම අද වැදගත් අමාත්‍යංශ කිහිපයක විශේෂයෙන්ම දායක කරුණුතුනික මෙතුමා වක්කීම දරන ඉඩම් අමාත්‍යංශ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශෙත් ඒ වගේම කම්කරු අමාත්‍ය රවින්ද සමර මෙතුමාගේත් ඒගෙම මගේ විදේශ රැකියා විදුලි සංදේශ ක්‍රීඩා අමාත්‍යංශ සම්බන්ධයෙන් තාමත්ම හොඳ යෝජනා චෝදනා සියල්ලක් අපි අහන් හිටියා. කරු නියෝජ කතානායකතුමනි පාර්ලිමේන්තුවේ මම විශ්වාස කරනවා ප්‍රශ්නයක් ඇහුවට පස්සෙත් ඒ ප්‍රශ්නෙට උත්තර දෙනකොටත් හිටියානම් ඩඩා ගොඩක් වටිනවා කියලා. නැත්තම් මේක නිකන් අපි හෑන්ඩ්සෙට් කරනවා මන්නම් විශ්වාස ගන්නෑ. 99%ක් මට විශ්වාසයි හෑන්ඩ්සෙට් එකේ කියවෙන එකක්වත් නැහැ. චෝදනාවක් කළා කතාවක් කරාපලියට කරලා ගියාට වඩා හොඳයි. ඒකේ අපි පිළිබඳව අපේ අමාත්‍යවරු දෙන උත්තරේ තහගත්තනම්. මුලින්ම ගරු නියෝජ කතානායකතුමනි මම මගේ විෂයන් තුනෙන් පළවෙනි විෂයට යන්නම්. මං දැක්කේ විෂය ගැන කතා කරපු දෙන්නයි. විදුලි සංදේශ විෂය ගැන ඇත්තටම මට ගැසට්ුනේ දින 51 ප්‍රශ්නෙන් පස්සේ දැන් සතිය විතර ඉස්සෙල්ලා. නමුත් මේ විදුලි සංදේශ අමාත්‍යංශය සම්බන්ධයෙන් පෞද්ගලික කාලෙ දිස්සෙම විශාල වැඩපිළිවෙළක් කරගෙන ආවා. මං දැක්ක අපේ කාංජන විජයරත්න මන්ත්‍රීතුමා විජේසේකර මන්ත්‍රීතුමා දිගින් දිගටම කියාගෙන ගියේ අලාභය පිළිබඳව. මම විශ්වාසයක් කරනවා අලාභය නෙමෙයි ලාභයි ලාභේ අඩු වීම පිළිබඳව. නමුත් නියෝජ කතානායකතුමනි ප්‍රශ්නේ තියෙන්නේ මේ මිලියන බිලියන 50ක විතර ණයක් අරන් තියෙනවයි කිව්වා. මේ ණය අරන් තියෙන්නේ කාර්යක්ෂමතාවයේ අඩු නිසායි කිව්වා. හැබැයි අපි දන්නවා තාක්ෂණය කියන විෂය කාලෙන් කාලට වෙනස් වෙන්න ඕන. ඒව රිඩන්ඩන්ට් වෙනව නැත්තම්. අපි දැක්කා 2012 2014 2011 2008 2009 කාලේදී ආයෝජනය කරපු ආයෝජන ඵලදායි නොවීම නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නැවතවතාවක් ඒ ආයෝජනයන් කරන්න සිදු වෙනවා. මුදල් රිටර්න් එක එනකොට සාමාන්‍යයෙන් පොඩි කාලයක් යනවා. නමුත් අදටත් ටෙලිකොම් ආයතනයේ සමස්තයක් ලෙස ගත්තම බිලියන ගෲප් එකක් ලෙස ගත්තම බිලියන 4.2ක හෝ 4.4ක ලාභයක් දැනටත් උපයනවා. නමුත් මේ ණය එහෙම නැත්නම් ගත්ත ණය පියවන්න අලුත් වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. ඒ නිසා අපි යෝජනා කරලා තියෙනවා මොබිටෙල් ආයතනයේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ IPO issue එකකට යන්න කියලා. ඒ තුලින් කොළඹ කොටස් වෙනද පුලෙට් ශක්තිමත් භාවයක් ඇති කිරීමේ හැකියාව සහ නව ආයෝජන වලට යෑමේ හැකියාවත් අපිට තියෙන බව මේ අවශ්‍යදි මතක් කරන්න ඕනේ. Google බැලුමක් ගැන කතා කරා, නොදන්නා කමට කතා කරන දේවල් ගැන මම කනගාටු වෙනවා. මම ආසයි මිත්‍රයා හිටියානම් මොකද්ද ඒක ඇත්තට උනේ කියලා කියන්නේ. අපි සංඛ්‍යාත එමු නැත්නම් ස්පෙක්ට්‍රම් එකක් ඉල්ලුවා TRC එකෙන්. අවාසනාවට අපිට TRC එකෙන් මේ ස්පෙක්ට්‍රම් එක දෙන්න විශාල කලබැහැණියක් වුණා. බැලුමක් කඩාවැටුන්නේ නැහැ. Google ආයතන පැහැදිලිව කිව්වා ඒක සාර්ථකයි, ඒගොල්ලන් බාන වෙලා වෙතන හිටියේ නැහැ කියන එක. ඒගොල්ලන්ට සාර්ථකයි කියන එක අපේ සමහර මන්ත්‍රීවරු සහ මාධ්‍ය ආයතන වල සාර්ථක නොවීම ගැන මම කනගාටු වෙනවා. ඔබතුමාගේ කාලේ කතා කරමු නම් තමයි ඔබතුමාගේ කාලේ විනාඩියක් දෙන්නකෝ. මම කැමතියි උත්තර දෙන්න. Yeah, you can ask me question. No problem.
ගරු තාරක බාලසිරිමන්තම,
අපිට පැහැදිලි කිරීමක්. දැන් මේ ලංකාවේ හැමතැනම ටවර්ස් තියෙන නිසා ඇමතුමා එතකොට කොහොමද මේ කවරේජ් එකක් තියෙනවනේ? එතකොට ඇයි මේ බැලුම් අරින්න අවශ්‍යතාවය?
ගරු නියෝජ කතානායකතුමනි, Google ආයතන කියන්නේ ලෝකයේ තියෙන විශාලතම ආයතනයක්. මේ වෙනකොට මම අමාත්‍යංශය බාර ගන්නකොට එතුමන්ලා අපිත් එක්ක MOU එකක් අත්සන් කරලා තිබ්බ මේ අත්හදා බැලීම කරන්න. එහෙම නැතුව මේක පිළිබඳව අපිට උමනාවක් තිබුණ නැහැ කොතනකවත්. මේකෙන්ම Wi-Fi දෙක වැරදි මතයි. මම හිතර ඔබතුමා මේ සම්බන්ධයෙන් දන්නවා. Google බැලුමෙන් Wi-Fi දෙන්න නෙමෙයි අපි උත්සාහ කරේ. කිසිම තැනක white space නැතුව, ඒ කියන්නේ සිංහරාජ වනාන්තරය හරි අපේ ෆෝන් එකේ 4G තාක්ෂණය තියෙනවාද කියලා අත්හදා බැලීමක් ලංකාව තුල කරන්න. මේකට ලංකාවේ ආණ්ඩුවට මුදල් වියදම් වුණේ නැහැ. මේකට සම්පූර්ණ Google ආයතන කරේ අර මොකක්ද එකක් ගැන විතරක් කවුද කිව්ව රුපියල් 80,000ක් කොහෙද වියදම් කරපුවා. ඒක අපි පැහැදිලිව පාර්ලිමේන්තුව අහපු ප්‍රශ්න වලට උත්තර පවා බාර දීලා ICT ආයතන දැන් මගේ යටතේ නෙමෙයි තියෙන්නේ. ඩිජිටල් අමාත්‍යංශය සම්පූර්ණ වශයෙන් තියෙන අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා හතරේ. මේ මම මේ සම්බන්ධයෙන් දන්න නිසා මම පැහැදිලි කරන අපිට ඕනේ උනේ ලෝකේ පළවෙනි අත්අඩංගුවක් ලැබීමක් ලංකාවෙනි පුංචි රටක් කරා. ඒකෙන් ලංකාවට යම්කිසි ගැම්මක් ගන්න තමයි අපේ ලොකුම අවශ්‍යතාවය තිබුණේ. Wi-Fi ගැන කතා කරා, පාසල් පද්ධතිය ගැන කතා කරා. දැනට අපි ටැබ් දෙන්න මේ ඩිජිටල්කරණය කරන්න තිබුණ ලොකුම අභියෝගය තමයි ඔබතුමාලා වුණත් තරුණ ඇමතිවරයෙකුට කැබිනට් එකට ගියාම සමහරට එකපාරට ලොකු සපෝට් එකක් හම්බ වෙන්නේ නැහැ. මොකද වැඩේ වෙන්නේ එතනට ගියාම සමහර අමාත්‍යංශ ඒගොල්ලන් බලනවා ඩිජිටල් කරන්න. ඩිජිටල් කරන්නේ කරන්නේ අමාත්‍යංශර ඒ සහයෝගය සමහරට ලැබුණේ නැහැ. ඒක මම විවෘතව හැමදාම කියපු කතාවක්. එතන ගැටලුවක් තිබුණා. ඒ වගේම අපි ව්‍යාපෘතියක් ගෙන ආවම ඒ අනිත් අමාත්‍යංශේ සහයෝගයෙන් වැඩ කරන්නේ නැති නිසා ප්‍රමාදයක් අඩුපාඩුතුමා ගැන සම්පූර්ණ බඳුළු ගුණාධිපතිතුමා වාසු වෙනා කර්මතුමාලත් වගේ කාලේ ප්‍රශ්න අහලා තිබුණා. නමුත් අපි විශ්වාස කරනවා අපිට මේ ටැප් දෙන එක වුණත් ඒකට විශාල කැබිනට්ුවේ එකතනකින් චෝදනාවක් ආවා. එකතනකින් ඒක ඉස්සරහට ගියේ නැහැ. නමුත් දැන් අපි ලැබතවතාවක් වාර්තා දීලා මේ සිදු කටයුතු කළා. මම හැබැයි ඒකත් කරා. ඔබතුමාලට මතක නැතුව ඇති LGN කියලා ව්‍යාපෘතියක් කරා. ඩිජිටල් කරන්නේ වුණාද නැද්ද කියලා ඔබතුමාලා අහනවා නම් මගේ ලංකාවේ තියෙන ප්‍රාදේශීය ලේකම්කාරයෝ 334ම මේ වෙනකොට ෆයිබර් ඔප්ටික් තාක්ෂණය අරලා තියෙනවා. ඉතින් ඔබතුමාලා දන්නවා මේ සම්බන්ධයෙන් තාක්ෂණය දන්නවනම් පොළොවේ යටින් හයිවේ එකක් හදලා තියෙනවා. පොළොවේ යටින් හයිවේ එක තාම අපේ ලංකාවේ මිනිස්සු පාවිච්චි කරනවද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මම මේක දැන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අපි දුන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට. ටෙලිකොම් ආයතනයේ ටෙන්ඩර් කඳවලා Tamanට කැමති ආයතනයට දීමේ හැකියාව තියෙනවා. නැදී ඒ ටෙන්ඩර් එක ගත්තට පස්සේ ඒකේ කරන්න ඕනේ ඒකේ කරන්න ඕන කටයුතු ගොඩක් තියෙනවා. ඒක වලවල් කපන්න ඕනේ, වලවල් හරන්න වෙනම කට්ටියට දෙන්න ඕනේ, තඹ කේබල් ටික අදින්න වෙනම කට්ටියෙ ඉන්න ඕනේ. මේ සියලු කටයුතු සහ ඒකේ ටෙක්නොලොජි එක දෙන්න වෙන කට්ටියට. ඒක කන්සෝෂියම් එකක් හැටියට තමයි they will work not with one company. Easy would have been or I don't know it's easy or millennium IT. Either ways they would have a consortium to work with. But ICTA contracted only Sri Lanka Telecom. So whatever the decision that makes on the board, they will go on a tender process. ගරු නියෝජ කතානායකතුමනි, මම දකින්නේ ඒකත් එක්කම දැන් අපි කිව්ව වීඩියෝ කොන්ෆරන්සින් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ප්‍රාදේශීය ලේකම්ලා දිසාපතිතුමන්ලා කොළඹට ගේන්න ඕනේ නැහැ. තෙල් වියදම් යන්නේ නැහැ. මේ සියලු දේ ඉතින් මං කනගාටු වෙනවා. මේවා කරන්න සමහර තැන්වලදී බාධා එන එක
ගැන මම නම් ගොඩක් කනගාටු වෙනවා නැත්නම් මේකෙන් ඊට වඩා ලොකු ප්‍රතිඵලයක් ලබන්න තිබේද වගේම ඔබතුමා එක දෙයක් වැරදි කිව්වා ඉරාන වික්‍රමරත්න මන්ත්‍රීතුමාත් හිටියා රුපියල් 147ක් කෝල් එකට එනකොට වගකීමෙන් කියනවා රුපියල් 100ට රුපියල් 83ක්ම කෝල් එකෙන් පාවිච්චි කිරීමේ හැකියාව දෙනවා ඔබතුමාට ඔප්පු කරන්න පුළුවන් නම් 47ක් යනවා කියලා මම ඒක ඔබතුමාගේ වගකීමෙන් බාරගෙන කැමතිද මම කිව්වනේ ඒක වැරදි වෙන්නේ දැන්. ඒක ඔබතුමා IT slot එකෙන් හව ගන්න ඕනේ. දැන් අපි මුදල් අමාත්‍යංශ ගැන අපි කතා කරන්නේ. මුදල් අමාත්‍යංශ පැහැදිලිව කියනවා නම් ඔබතුමාට මම පාර්ලිමේන්තුවේ කියනවා නම් මම වැරදි නම් අපි ඒක ගැන ඊට පස්සේ කතා කරමු. ඒ වගේම මුලසුන ඔබ ගරු නියෝජක කතානායකතුමනි විදුලි සංදේශ අමාත්‍යංශ පිළිබඳව තව දීර්ඝව කතා කරනවා නම් අපේ වැඩ කරන විදුලි සංදේශ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විතරක් නෙමෙයි මට අයිති. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ගැසට් වුණාට විදුලි සංදේශ සියලුම අපේ තියෙන කම්පැනි සම්බන්ධයෙන් කතා කරනවා. අපි දන්නවා දැන්ට ලාභ ලබන්නේ ශ්‍රී ලංකා මොබිටෙල් එකත් ඒ වගේම ඩයලොග් ආයතනයත් විතරයි. අනිත් ආයතන වලට ප්‍රශ්න තියෙනවා. ඒ ආයතන දැන් අපි ආරාධනා කරලා තිනවා එකතු වෙලා මර්ජ් වෙලා කරන්න කියලා. මොකද එහෙම නැත්තම් ඒගොල්ලන්ට ලාභ ලැබීමේ ප්‍රශ්නයක් තියෙන නිසා මම ඒ වගේම විශ්වාස කරනවා ක්‍රීඩාවටත් විශාල වශයෙන් අතේදිත දෙන්නේ මේ ටෙලිකොම් ආයතන තමයි ලංකාව විශාලම ස්පොන්සර්ෂිප් දෙන්නේ. ඒ වගේ නිසා මම මේකට ස්තුතිවන්ත වෙනවා සියලු ආයතන වලට. ඒ වගේම එකක් මතක් කරන්න ඕනේ මේක මට විෂයන් තුනක් තියෙන නිසා වෙලාව මදි නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් නැවත තවත් අවස්ථාවක් ලැබුණම අයවැය කතාවේ අවසන් වෙනකොට හරි අවශ්‍ය අනිත් කරුණු කාරණා ටික කියන්නේ. ඒ වගේම සේවකයන්ගේ ප්‍රශ්න ටිකක් බෝනස් දීම සම්බන්ධයෙන් ඒක මාස 3ක බෝනස් ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ මාස 3ක බෝනස් මේ අවුරුද්දේ අපි අනිවාර්යෙන් ගෙවනවා කියන එකත් ඔබතුමාට මතක් කරනවා. අනිවාර්යෙන් අපි මම පැහැදිලි මුදල් අමාත්‍යංශයේ පැහැදිලි ඉරාන් වික්‍රමරත්න මහත්තයාගේ දෙන නියෝගය මම දන්නවා ඒක අනිවාර්යෙන් සිදු වෙනවා කියන එක. ඒ නිසාම ගරු නියෝජක කතානායකතුමනි විදේශ රැකියාව සම්බන්ධයෙන් තාමත්ම ගොඩක් කතා බහක් ලක්ුණා. මම සුදුල් නන්දිමත්තුමාට ස්තුතිවන්ත වෙනවා. තවම හොඳ යෝජනා කිහිපයක් ඉදිරිපත් කරා. මාත් පැහැදිලිව දන්නවා මම එතුමාට ඒ වෙලාවම ඒක උත්තරයක් දුන්නා. විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් වගේම එතුමා කතා කරපු මේ ඡන්ද බලය දෙන එක සම්බන්ධයෙන්. හැබැයි අපි දන්නවා මේක දේශපාලනය වෙන්නේ නරකයි. විදේශ තානාපති කාර්යාලයකට තානාපති කෙනෙක් අපි වේවා වෙන කවුරු හරි කෙනෙක් කියලා පත් කරලා එතන දේශපාලනයක් එහෙම නැත්නම් තානාපති කාර්යාලය තුළ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ රටේ ඒ සියලු දේවල් සම්බන්ධයෙන් කටයුතු කාරණා ඒ සංගම් කතා කරලා තියෙනවා. ඒ දාපු කොමිටි කතා කරලා තියෙනවා. තල්තතු කොරළ මැතිනිගේ ප්‍රධානත්වයෙන් ඒව කරේ. හැබැයි මමත් විශ්වාස කරනවා ලංකාව ගැන වැඩිම ගැක්කුමක් සමහර තියෙන පිට ඉන්න මිනිසුන්ට ඔවුන්ට ඒ ඡන්ද බල අයිතිය ලබා දෙනවා නම් ඒක හොඳයි. ඒ සම්බන්ධයෙන් කරන්න ඕන කටයුතු මම මැදිහත් වෙනවා කියන එක මම අසදි මතක් කරනවා. ඒ වගේම ඉතාමත්ම හොඳ තව යෝජනා කීපයක් කිව්වා. හැබැයි අපි විශ්වාස කරනවා අර මනුෂ්‍ය නානායකකාරමැතිතුමා ගොඩක් ඒවා කවර් කරා. ප්‍රශ්නයක් තියෙන්නේ මේ 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 විදේශ රැකියා අමාත්‍යාංශයේ ගොඩක් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙස් එක සිස්ටමයිස් කරගන්න අපි දැනට ඒගොල්ලන්ට ඉල්ලීමක් කළ දෙනවා යුනිවර්සල් රිවියු සිස්ටම් එකක් ලංකාවේ අපි ඇති කරන්න ඕනේ. එතකොට ජොබ් ඕඩර් එකක් ආපු තැන ඉඳන් ජොබ් ඕඩර් එක තියෙන තැන ඉඳන් ඇඩ්වර්ටයිස්මන්ට් එක යන තැන ඉඳන් මනුස්සය රික්‍රූට් කරන තැන ඉඳන් එදිනෙදා ට්‍රේනින්ග් එක පටන් ගන්න තැන ඉඳන් යවන තැන අපිට ඩෑෂ්බෝඩ් එක බලා ගන්න පුළුවන් වෙන ඕනේ. එහෙම නොවන නිසා තමයි මේ හැමතැනින්ම හැමතැනටම ගෙව යන්න වෙලා තියෙන්නේ. ඒ ඔක්කොම බයිපාස් කරලා සමහර කණ්ඩායමක් ඉන්නවා මේක එයාපෝට් එක ඇතුලෙන් වෙනම සිස්ටම් එකකින් මිනිසුන් වාරිනවා. ඊට පස්සේ ඒක හියුමන් ට්‍රැෆිකින් වෙනවා. ඒක තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. ඩුබායි වලට යනවා විසිට් වීසාවක් ගන්නවා ඩුබායි හරහා ඔමාන් වලට යනවා එහෙම නැත්නම් අනිත් රාජ්‍යන් වලට යනවා. ඒතර අපිට වගකීම සමහරට ඒ පුද්ගලයා කිතුල නැහැ. රෙජිස්ටර් වෙලා යන්නේ කියන මන්දක රෙජිස්ට්‍රේෂන් ෆීස් එක නිකන් රුපියල් 10,000 ගණන තියෙන්නේ. ඒකෙන් අපි දෙනවා දරුවන්ට ශිෂ්‍යත්ව මේ ඊයේ පෙරේදා මේ අවුරුදු වල මිලියන 80ක දරුවන්ගේ ශිෂ්‍යත්ව වගේක් අපි ගෙව්වා. ඒ වගේම මරණයක් වුණොත් ඒ කරදරයක් වුණොත් අපි ලංකාවට ගේනවා. ඒ සියලු දේවල් කරන වගේම සමහර රටවල ඉන්ෂුරන්ස් ගැන කිව්වා. මම නම් ඇත්තටම විශ්වාස කරනවා දරු නියෝජක කතානායකතුමනි මේක ඉස්සර මට ඉස්සෙල්ලා අමාත්‍යතුමිය කාලේ ආවේ. හැබැයි ඒක හොඳ දෙයක් කියලා හිතෙන්නේ එක පැත්තකින් අපි දෙන ඉන්ෂුරන්ස් එක දෙන්නේ ලංකාවට ඒක අපි ගන්න බොහොම සුච්චං ගන්න. ඒකෙන් ඇත්තටම හම් වෙන පොඩි රක්ෂණයක්. හැබැයි සාමාන්‍ය හාම්පුතා ගොඩක් වෙලාට ගන්න ඒගොල්ලන් ඉන්ෂුරන්ස් එකක් දානවා කියලා අපේ විශේෂම ගෘහ සේවිකාව රටට ගියාම අසනීප වුණාම ඩිස්පෙන්සරි එකට අරිනවා. එහෙම නැත්නම් වෙන කොහෙට හරි අරිනවා. අදිසියරි අසනීපයක් කියලා සමහරට මැරෙනකම් ඒ මිනිසුන්ට ආරක්ෂාවක් නිසා අපි කිව්වොත් එහෙම නැහැ. ඒ හාම්පුතා මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ හරහා ලොකු මුදලක් ඉන්ෂුවර් කරන්න ඕනේ කියන එක හොඳ දෙයක් මම හිතනවා. ගෘහ සේවිකාව යන එක අඩුත් වෙනවා. එහෙම අපේ කට දැන් නේපාලේ අරින්නේ නැහැ. ඉන්දියාව අරින්නේ නැහැ ගෘහ සේවිකාව. මම විශ්වාස කරනවා මේක කිව්වම මාතක ඒජන්සි කණ්ඩායම් තරහ වෙනවා මේ සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන්. නමුත් මම විශ්වාස කරනවා හරි ක්‍රමවේදයක් ඇරියේ නැත්නම් අපි ගෘහ සේවිකාව වෙනුවට දැන් සාත්තු සේවිකාව. එහෙම නැත්නම් ඒකට කියන්නේ කෙයා ගිවර්ස් තමයි අපි ප්‍රොමෝට් කරන්නේ. අදත් ඊශ්‍රායලයේ 500කට අපිට අවස්ථාව ලැබුණා. ජපානයේ අන්ලිමිටඩ්. හැබැයි ඒකට N4 N5 කියන ක්‍රමවේදය අවශ්‍යයි, ඉගෙනීම අවශ්‍යයි. අපි ඒකට ආයෝජනය කරන්න ජපන් ආයතනයටත් ඒ වගේම අපේ තියෙන විදේශ රැකිය ට්‍රේනින් සෙන්ටර්ස් වල මේක දැන් විශාල වශයෙන් පටවගෙන දිනවා. ඔබතුමාලගේ වුණත් N4 N5 තියෙන කට්ටිය ඉන්නවනම් අපි කැමති මේ සියලු දෙනාව ඒ වගේ හොඳ රටවල් වලට අරින්න. මේ මැද පෙරදිග ප්‍රශ්න ඇති වෙන රටවල් වලට යවනවට වඩා ඉතින් මම විශ්වාස කරනවා මේ ERP එහෙම නැත්නම් යුනිවර්සල් රිවිව් සිස්ටම් එකක් එක ගියොත් අපිට මේ හැමදේම ඒ වගේම අපි තව හොඳ දෙයක් කරා. ගරු නියෝජ කතානායකතුමනි, ගොඩක් කට්ටියගේ රැකියාවල ප්‍රශ්නයක් එනවා. පාස්පෝර්ට් එකේ රටේදී හදන්න ලංකාවට යන මාස 3-4ක් 4ක් යනවා. සමහර රැකියාව එක්ස්ටෙන්ෂන් එක ගන්න බෑ. ඒ රැකියාව නැති වෙනවා. අපි ඒකට ඔන්ලයින් සිස්ටම් එකක් පාස් කරා මේ පහුගිය දවස් කීපෙදී. ඒ නිසා දවස් 3ක් 4ක් ඇතුළත ඒ රටේම ඒ වෙලාවම පාස්පෝර්ට් එක රිනියු කරගැනීමේ සිස්ටම් එකක් අපි මේ විදේශ රැකියා කාර්යාංශරා මේ පහුගිය බෝඩ් එකේදී ඒකත් අප්‍රූව් කරගෙන තියෙනවා. ඉතින් මේ විදේශ රැකියා කියන්නේ අපේ අපි කිව්වා වගේ අපිට විශාල මුදලක් එනවා. ඇයි මේ සීනමාලිගාවේ වටිනාකම උන්ඩියල් වලින් සල්ලි අරින එක රජයේ බැංකුවක් හරහා එනකොට ඒගොල්ලන්ට ගන්න පුළුවන් සේවාව වැඩි. ඒ වගේම තීරුබදු ගැන කතා කර එකත් හොඳ දෙයක්. මම විශ්වාසයි අපි තීරුබදු ගැන ඉල්ලන්න ගිහිල්ලා තමයි මමත් මනුෂ්‍ය ඇමතුමක් ගිහිල්ලා මුදල් ඇමතුම අන්තිමට අපිට සහන ණය ක්‍රමය ගැන කතා කරේ. තීරුබදු දෙන ක්‍රමයේදී අපි විශ්වාස කරන ඒක එන්කරේජ් කරනවට වඩා ඒකට වෙනත් වූ සිස්ටම් එකක් ගෙනාවත් හොඳයි. මොකද නැත්තම් මේ tax free කියන ප්‍රශ්නෙම ගිහිල්ලා විශාල ප්‍රශ්න වලට රට අගාධයට වෙලා තියෙනවා. අපි මං හිතනවා මේ මුදල් අමාත්‍යංශයේ ඒක පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔබතුමාලට ලබා දෙයි. මම විදේශ රැකියාව ගැන ගොඩක් දේවල් කරුණු කාරණා කියන්න අවස්ථාව තිබුණත් මම විශ්වාස කරනවා අලුත් ෆේස් ලිෆ්ට් එකක්, අලුත් මයින්ඩ්සෙට් එකක්, ඒ වගේම හරිපාරෙන් රට යන එකේ තියෙන වටිනාකම, ඒ වගේම අපි විදේශ සේවා නීති කාර්යාංශයේ ඉඳන් සියලු දේ අලුත් කරන්න අපි බලාපොරොත්තු වෙන එක මම විශ්වාස කරනවා. අම්මා තාත්තා වැඩ කරන රටේ දරුවට පුළුවන් වෙන්න ඕනේ අම්මා තාත්තගේ මූණ බලලා කතා කරන්න. අපේ කාලේ වගේ නෙමෙයි, දැන් කාලයකට තාක්ෂණය තියෙනවා. අපි මොබිටල් ආයතනයෙන් ඉල්ලීමක් කරා. ඒගොල්ලන් කෝ රුපියල් 25ක කෝල් එකක්, රුපියල් 25කට ලංකාවට කතා ගන්න පුළුවන් සිම් එකක්, රෝමින් සිම් එකක් ලබා දෙන්නට අපි කටයුතු කරනවා කියලා. ඉතින් මම විශ්වාස කරනවා ඒක කරොත් දරුවට කතා දරුවට අම්මට කතා කරලා ඉස්කෝලේ යන්න පුළුවන් නම් ඉස්කෝලේ ගිහිල්ලා ආවට පස්සේ ලොකු සැනසීමක් ඒ දරුවන්ට ලැබෙයි. දැන් මූණ බලලා කතා කරන්න පුළුවන් තියෙනවා. සමහර මැද පෙරදිගේ ඒවා OTT සේවය නවත්තලා තියෙනවා. ඒ වගේම ටෙලිකොම් ආයතන අවසන් වශයෙන් එකක් කියන්නේ මට අමතක වෙච්ච දෙයක්. මේ ටෙලිකොම් කියන එක ලෑන්ඩ් ලයින් ෆික්ස් ලයින් කියන මාකට් එක බිඳෙන මාකට් එකක්. ඒක දැන් නැහැ. ඒකට වැලියු ඇඩිෂන් ඕනේ. ඒකට අවශ්‍යයි වීඩියෝ කොන්ෆරන්සින්, gedara TV එක IPTV වෙන්න ඕනේ, gedara TV එකේ වෙනත් වූ තාක්ෂණයක් පේන්න ඕනේ. ඕන දෙයක් TV එකේ බලලා ඉගෙන ගන්න පුළුවන් කරේ. එහෙම තමයි ශ්‍රී ලංකාවේ කාලය වෙනස් වුණා. 2010 තිබ්බ එක නෙමෙයි 2018. 2020 යනකොට ටෙලිකොම් ආයතන මීට වඩා වෙනස් වෙන්න ඕනේ. සා අපි හරි කාලෙට ඒව ආයෝජනය කරේ නැත්නම් අපි පරදිනවා. ප්‍රශ්නේ තියෙන්නේ පාඩුවේ ප්‍රශ්නේ තියෙන්නේ 2011 12 13 14 රිඩන්ඩන් ප්‍රොජෙක්ට්ස් වලට සල්ලි දාපු නිසා අද අපි විශාල අර්බුදයකට යොමු වෙලා තියෙනවා. මොකද අපි අලුත් වුන් නැත්නම් ඩයලොග් නැත්නම් අනිත් ආයතන ඉස්සරහට නැත්නම් එතන ප්‍රශ්නයක් තිබුණා. ඒ වගේම අපි ස්ටේජ් 8 කියලා ලංකාවේ විශාල ව්‍යාපෘතියක් මොබිටෙල්ලෙන් ගෙනියනවා. නැත්නම් තරංකාරීත්වය තියාගන්න බැදී ආයෝජනය අවශ්‍යයි. මම විශ්වාස කරනවා ඒක හරියට කලමනාකාරීත්වය කියලා මටත් පොඩි පොඩි අර්බුදයක් ඇතුළේ තිබුණා. නමුත් මම කොහොම හරි ඔළුව ගහගෙන හිටියා. මම විශ්වාස කරනවා ටෙලිකොම් ආයතනය හරියට සැකසෙයි කියන විශ්වාසය මා තුළ තියෙනවා. අවසානයේ ක්‍රීඩා හැමෝම කතා කරපු ක්‍රීඩා ගැන වචන කීපයක් කතා කරන්නට අවස්ථාවක් දෙන්න. මම විශ්වාස කරනවා මේ ක්‍රීඩාව කියන්නේ අපි දිනන දිනුම පෙරදුම දෙකම අපි සමසේ බාර ගන්න ඕනේ. හැබැයි වටිනාකම තියෙන්නේ ලාංකිකයෝ හැටියට අපි අපේ රට පිළිබඳවත් අපේ ක්‍රීඩකයෝ පිළිබඳවත් විශ්වාසය ඇති කර ගැනීම. මේකේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ සංගම් 66ම මූලික වශයෙන්ම කරන්නේ බහුතරයක් කරන්නේ තමන්ගේ සංගමේ බලය තියාගන්න නොයෙකුත් අකටයුතු කරන එක සහ තමන්ට ඕන මස්රූම් ක්ලබ්ස් බිහි කරන එක තමයි මේ ක්‍රීඩාව කඩාවැටීමේ මූලික හේතුව. මේ ගැසට් එකක් කරන්න මම ලේකම්තුමාට ජුලාන්ද පෙරමැතිතුමාගේ ඉල්ලීමක් කරා. ඒ වගේම අපේ ණය නීති අනුව තියෙනවා ක්‍රීඩා සංගමයක් ජාතික තරඟයකට තරඟ කරන්නේ නැතුව ඒවල ඡන්දේ පාවිච්චි කරන්න බෑ කියන එක ඒක කවුරුත් ෆොලෝ කරේ නෑ. නමුත් අපි විශ්වාස කරනවා මේ අප්‍රේල් මාසෙ ඉඳන් මේ බජට් එක අයවැය ඉවරන ගමන් අපි අනිවාර්ය කරනවා ඒ තරඟය ජාතික තරඟවලට සහභාගී නොවන ක්ලබ් කිසිමකට ඡන්දයක් ලබා දීමට අවස්ථාව නොදෙන්නට. ඒ වගේම මම විශ්වාස කරනවා අපි මම ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්නේ. නමුත් ඔබතුමා දන්නවා මම බාරගත්තේ දෙසැම්බර් 21 හා 22. ඒ එනකොටත් ගත්තා මම කාගෙන්වත් පලි ගත්තේ නැහැ. පත් කළා හිටපු සිලෙක්ටර්ස්ලා මම අයින් කරන්න ගියේ නැහැ. කෝච්ලා අයින් කරගන්න ගියේ නැහැ. නමුත් අපි සමහර වෙනස්කම් කරා. ඊට පස්සේ බෝඩ් එක පත් වුණා. බෝඩ් එක පත් වුණාට පස්සේ මම ඒකට ඇඟිලි ගහන එක වැරදි. නමුත් අපි බෝඩ් එකත් එක්ක සාකච්ඡා කරන්න මම කැමති බෝඩ් එකක්ද මම අකමැති බෝඩ් එකක්ද කියන එක නෙමෙයි. මම යුක්තියට ගරු කරන්න ඕනේ. යුක්ති සාගත වෙන්න ඕනේ. තන වරදක් තියෙනවා අපි ඔඩිටර් ජෙනරල් ගෙන් රිපෝට් එකක් ඉල්ලලා තියෙනවා ඔඩිටර් ජෙනරල් තව සතියක් යනකොට ඒ රිපෝට් එක දෙනවා ඒකේ මේ කියපු ෆයිනෑන්ෂල් ඉරෙගියුලරිටිස් තියෙනවනම් අනිවාර්යෙන් අපිට කටයුතු කරන්න සිදු වෙනවා ඒ වගේම මමත් කියනවා තරඟ පාවා දීම සම්බන්ධයෙන් දැන් ඉන්න ක්‍රීඩකයන්ට චෝදනා කරන ඉනෝෂන් ප්‍රේමරත්න මැතිතුමා කියපුවාට මම එකඟ වෙනවා රුපියල් 7500ක් ක්‍රීඩයට ගෙවන එක මදි අපි 96 හෝ 90 ගහපු ක්‍රිකට් නෙමෙයි 2018 තියෙන්නේ අද ලංකාවෙන් ක්‍රීඩකයෝ 120කට වඩා ක්‍රිකට් ක්‍රීඩා විතරක් පිටරට ගිහිල්ලා කවුන්ටි ගහනවා ඉතින් ඩයිලූට් වෙලා තියෙන ටැලන්ට් එක අපි කොච්චර කතා කරත් ක්‍රිකට් ගහන්නේ කොහෙන් මෙහාටද රත්ගමින් මෙහාටයි රත්ගම ගහනවා අම්බලන්තොට ගහනවා මොරටුව ගහනවා කොළඹ ගහනවා කොළඹින් ගියම ගම්පහෙන්වත් එහෙම ලොකු ක්‍රීඩකයෝ වැඩි වෙන්නේ නැහැ ඔය වත්තල කන්හාන ජාහල පැත්තේ පොඩ්ඩක් ඉන්නෝ එතනින් එහෙන් ගියාට පස්සේ ආයෙත් මීගමුවේ ඉන්නෝ හැබැයි චෙලව් මේරියන්ස් කියලා ක්ලබ් එකක් ගහනවා ඒගොල්ලන් මේ හලාවත ගහන්නෙත් නෑ ඒගොල්ලන් ප්‍රැක්ටිස් කරන්නේ කොළඹ ඒතකොට ක්‍රිකට් ක්‍රීඩාව ගමට ගියා කියන එක බොරු ක්‍රිකට් ක්‍රීඩා නෝරින් ක්‍රීඩකයෝ දෙන්නෙක් විතර ඇවිල්ලාදී කුරුණෑගලින් රංගන හේරත්තාව එහෙම නැතුව ජාතිකතලේ මහා විශාල ක්‍රීඩාවේදී උනන්නේ මම සතුටු වෙනවා කිලිනොච්චේ ස්ටේඩියම් එකට ගිය වෙලාවේ මම දැක්කේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහා විශාල උනන්දුවක් තියෙන හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා අපි ගමට ක්‍රීඩාව ගෙනියන්නට කටයුතු කරන මම ස්තුතිවන්ත වෙනවා මුදල් අමාත්‍යතුමා මට සහයෝගයක් දුන්නා ක්‍රිකට් බෝඩ්ඩේට හොඳට සල්ලි තියෙනවා ෆුට්බෝල් ෆෙඩරේෂන් එකට සල්ලි තියෙනවා මේවා එකතු කරගෙන ඇතුළෙන් ජයසිරි ජයසිරි ක්‍රමතුමාගේ ඊට ඉස්සෙල්ලා මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ කාලේ වැඩපිළිවෙලක් හදලා තිබුණා සමාර්ථයන්වලදී හිරවීම තුනක් මම එක කාරණාවක් විතරක් කියන්න ඊයේ මම දැක්කා හැමතැනම ගහලා තිබුණා කිරිනොච්චේ ස්ටේඩියම් එකට මුල් ගාල තිබ්බ 2011 කියලා ඇත්ත පිළිගන්න මම ඒකට ස්තුතිවන්ත තුන කවුරු වරේ අදහස ගැන අපේක හොඳයි හැබැයි ඇයි අවුරුදු 9ක් ගියේ ඔබතුමා දන්නද ක්‍රීඩා දෙපාර්තමේන්තුව බංකොලොත් වුණා නිවාස සංවර්ධන අධිකාරියට එදා හිටපු මේ කොන්ත්‍රාත්තුව බාර දුන්නා ඒ කොන්ත්‍රාත්තුව ඇතුලේ 250කට දේශපාලන පඩි ගෙව්වා ඒගොල්ලන් එක දවසක් වැඩේට ගියේ නැහැ ඉතින් මම ඒක ගැන පරීක්ෂණයක් කරනවා ඒක ඉදිරිපත් කරනවා ඒක මහා චෝදනාවක් ක්‍රීඩා දෙපාර්තමේන්තුව බංකොලොත් වුණා වැඩ පරක් වුණේ ක්‍රීඩාංගන හදාගන්න බැරුනේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ සල්ලි නැති වුණා ඇයි නිවාස සංවර්ධන අධිකාරියට හදන්න දුන්නේ ඒකේ දේශපාලන හැමතැනටම පත්වීම් කරා ඒ මිසු වෙට්ටාවේ නැහැ පඩි ගෙව්වම කොන්ත්‍රාත්තු කාර්යයට ගියා.
අවුරුදු පේස් ගරු චාර්ල්ස් නිමනන්දන් මන්ත්‍රීතුමා ඔබට ප්‍රශ්න තියෙනවද? පැහැදිලි කිරීමක්.
මට
විනාඩියකින්.
විනාඩියක්. ඔව්. ගරු අමැතිතුමා බොහොම ස්තුතියි කලින්ොච්චියට ඇවිල්ලා මේ ඊයේ අපි ජනතාවට අර සෙල්ලම් කරන ග්‍රවුන්ඩ් එක ඕපන් කරලා දුන්නට අනිත් එක මම එල්ලියුම් කරා මුල්ලතිවු ඩිස්ත්‍රික් ස්පෝර්ට්ස් කොම්ප්ලෙක්ස් මේ අවුරුද්දේකේ පටන් ගන්න ඕන කියලා උදේම මම කතා කරා. මුදල මැතුමාටත් කතා කරා. එතකොට මුදල මැතුමක් ඔබ කරේ නැමැතුමාට එකේ කතා කරලා උත්තරේ ගන්න කියලා. ඔබතුමාට පුළුවන් නම් දැන් උත්තරේ දුන්නත් හොඳයි නැත්තම් කමන්නෑ උත්තර දුන්න නැත්තම් කමන්නෑ 2019 එක පටන් ගන්න ඕනේ මුල්ලතිවු ඩිස්ත්‍රික් ස්පෝර්ට්ස් කොම්ප්ලෙක්ස් එක.
හරි බොහොම ස්තුතියි.
මම මේ වාර්තා ඔක්කොම සභාගත කරනවා මුල්තිවිවේ කාරින්නේ කවදද මුල්තිවිවේ ඉවරගන්නේ සියලු වාර්තා මේක හදලා දිනනවා හැම පළාතරම මුදල් ඇමතුමා උදව්වක් කරා දැන් කිල්නොච්චියේ පවා දරු නියෝජක කතානායකතුමනි සින්තටික් ට්‍රැක් එකක් යනවා අපි ක්‍රීඩාව ගැන ලොකුවට උදම්මනවා හැබැයි ලංකාවේ සුගද්දාසගේ විතරයි දුවන්න පුළුවන් ට්‍රැක් එකක් සින්තටික් තියෙන අපේ ගමේ ළමයි දුවන්නේ තාම බොරළු පිටේ එහෙම නැත්තම් තනකොළ පිටේනේ ඒක ගෙනල්ලා කෙලින්ම සුගද්දාස දාපුවම අන්ධ මන්ද වෙනවා කොහොමද දුවන්නේ කියලා ඒ නිසා අපි පළාත් නමේම දැනට පළවෙනි වටේට සින්තටික් ට්‍රැක් මොකද මේ 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 ක්‍රීඩා අමාත්‍යවරු වැඩ කරලා දිනවා මම නැහැ කියන්නේ නැහැ හදලා දිනවා සමහර තැන්වල එතුමගේ අදහසට කොයින් හරි හරස් කපලා තියෙන නිසා ප්‍රශ්න වෙලා තියෙනවා නමුත් අපි විශ්වාස කරන මේ කෙටි කාලේ හරි මට තියෙන්නේ 100 මීටර්ස් එකක් දුවන්න මැරතන් යන නෙමෙයි මොකද මේ පොඩි කාලයක් තුළ මේ සියලු දේවල් කරන්න හැබැයි අපි ඒකට ඉලක්කයක් හැදුවා මම විශ්වාස කරනවා මේකේ ප්‍රතිඵල මම ඉන්න කාලේ නෙමෙයි තව අවුරුදු 5කින් හරි ඒකට සියලු දෙනාට ඒ ක්‍රෙඩිට් එක යන්නත් ඕනේ හැබැයි මම කියාගෙන ආවේ කිලිනොච්චේ ස්විමින් පූල් එක පබ්ලික් ස්විමින් පූල් එක ඕපන් වුණේ ඊයේ මේ අදහස් ගෙනාවු කට්ටියට මම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මුලදීවල වැල්වෙටි තුරේ තව පූල් එකකට මුදල් ඇමතුමා සල්ලි දීලා තියෙනවා. ඒක දැන් වැඩ පටන් ගන්නේ නිමෙ වෙන්න ආසන්නයි. ඒ වගේම අපේ හැම ස්පෝර්ට්ස් කමිටියක් මම නියුෂන් ප්‍රේමලත මෙතුමා කෝ ක්‍රිකට් ක්‍රීඩාවේ ජිම් එකක් නැනේ කෙත්තාරාමේ ජිම් එක තියෙනවා. ඒක ක්‍රිකට් බෝඩ් එකේ. හැබැයි ඩෝමිටරියක් නැහැ. ඒ වගේම අපි ඉල්ලලා තියෙනවා ස්විමින් පූල් එකක් නැහැ. සමහර ළමයි ප්‍රයිවට් ක්‍රිකට් ක්‍රීඩකෝ ප්‍රොෆෙෂනල් ක්‍රීඩකෝ යන්න ඕනේ. ඒ වගේම මම එතුමාට කිව්වේ එතුමා කෝ රුපියල් 7500 හම්බුනේ කියලා. ඒක ඇත්ත. මමත් කියන්නේ ක්‍රිකට් බෝඩ් එකට ඒක ඩබල් කරන්න කියලා. ඒතකොට තමයි ක්‍රීඩකයෝ රැඳෙන්නේ රට තුල. නැත්නම් ක්‍රීඩකයෝ කවුන්ටි ගහන්න ක්‍රීඩක යන. ඒ වගේම අපේ ටෝර්නමන්ට් එක වැඩි ලොකු වැඩි. ඒකට හේතුව අපි කණ්ඩායම් 14ක් ගහනවා ඒ ඩිවිෂන්. ඒ වගේම අපි ගහනවා තව 10ක් ඒ ඩිවිෂන් ස්ටේටස් තියෙන B ඩිවිෂන් එකක්. ඒතරේ ඔක්කොටම රට යන්න පුළුවන්. ඒ ඩිවිෂන් ස්ටේටස් ඒක තමයි ලංකාවේ ක්‍රිකට් ඩයිලූට් වෙලා තියෙන්නේ. සම අපි විශ්වාස කරනවා මේ ලෝකයේ අනිත් රටවල් ගහන්නේ ටීම් 8යි. අපි 14ක් ගන්න. එහෙම නැත්නම් 6යි. ඒතකොට අපිට පුළුවන් හොඳම ක්‍රීම් එක හොයාගන්න ස්ටෙප් බයි ස්ටෙප් ස්ටෙප් බයි ස්ටෙප් වෙන එක. ඒ නිසා වැඩ පිළිවෙලක් තියෙනවා. මේක එකපාරට Facebook එකේ රෝණ ඉදිරියේ ක්‍රිකට් ගහන්න හරි අමාරුයි. Facebook එකේ කියන කෝච්චස්ල එකපාරට දාන්න හරි අමාරුයි. මම විශ්වාස කරනවා සියලු දෙනෙක් කවුරුත් මේ රටක ක්‍රීඩාවක් කරන්න පරදීන බලන්. හැබැයි කණ්ඩායම් හැංගීම කියන එක. එහෙම නැත්නම් එකට ගහන්න පුළුවන් එක. Happy dressing room එකක් හදන එක තමයි අපි මේ වෙලාවේදී කරන්න ඕනේ. ඒකට සම්පූර්ණ ශ්‍රී ලාංකිකයෝ. මම හිතනවා ක්‍රීඩක සමහරලාට තමන් ආත්මාර්ථකාමී වෙනවා. තමන්ට අමතක වෙනවා. මේ රටට ගහන්න කියන කමත වෙනවා. අපි ඒ නිසා ඔරියන්ටේෂන් එකක් පටන් ගන්න ලෑස්ති කරලා දෙනවා අනිත් ක්‍රීඩා වලටත්. ලංකාව නියෝජනය කරන්න යනවා නම් අනිවාර්යයෙන් සහතිකය ගන්න ඕනේ. ලංකාව ගැන හැඟීමක් අරගෙන පිටරටට යන්න ඕනේ. ජයග්‍රහණය කරනවා නුකරන රටට මිනිස්සේ ක්‍රීඩාවක් කරනකොට ක්‍රීඩාවෙන් විනයක් ඉගෙන ගන්නවා. ජීවිතේ ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. ඒ වගේම දිනුම පෙරදුම තේරුම් ගන්න පුරුදු වෙනවා. ඒක තමයි ක්‍රීඩාවන් තුළින් රටක් ඇරෙට අපිට දිනුන බුල. මම ක්‍රීඩාවෙන් ඉගෙනගත් එකම දෙයයි කොහොමද දිනුම පෙරදුම එකසේ සමරන්න කියලා. දිනුමේදී හම්බල් වෙන්නත් පරාජයේදී ශක්තිමත් වෙන්නත් මිනිස්සු වෙලා අපි සූදානම් වෙන්න ඕනේ. හැබැයි ඒකට කැමති නැති පිරිස මම හිතනවා ලංකාවේ ක්‍රීඩකයව තවත් පල්ලයට දාන එක පිළිබඳව නම් මගේ තියෙන දරුණු අප්‍රසාදයක්. අපි විශ්වාස කරන්න ඕනේ අපි ක්‍රීඩා කරනවද කවදාවත් පරදින්න නම් කිසි ක්‍රීඩකෙට ඒ චෝදනැල්ල කිරීම සම්බන්ධයෙන් මම හිතන එක හරිනේ. අපි ඒ ජාතිය නෙමෙයි. අපි ලංකාවේ ඉස්සර හිටියේ 83 ඉඳන් ක්‍රිකට් ගාතේ කොච්චර පරදුනාද? 96 ලෝක කුසලාන එනකන් අපි කවදාවත් දිනලා තිබුණේ නැහැ. හැබැයි ඊට පස්සේ තමයි මේකට මහා ලොකු ගොඩාක් කතිකාවලතාවක් ගොඩනැගුණ නිසා අපි නැවතවතාවක් අපේ අර පරණ හම්බල් ගතියට ගිහිල්ලා අපේ ක්‍රීඩකයන්ව අපි තවපුරක් දක්ෂමත් ශක්තිමත් කරමු කියන එකත් ඒ වගේම මේ ගොඩාක් කරුණු කාරණා
මුතුමා අවසාන කළ යුතුයි දැන් කරන්නේ.
ගොඩාක් කරුණු කාරණා NOC එකට ඇයි ලක්ෂ මගේ එරාන් වික්‍රමරත්නතුමාත් ඉන්න නිසා මේ කියන්න ඕනේ. ජාතික ඔලිම්පික් කොමිටුවට ඇයි මිලියන 100ක් දුන්නේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් හැරෙන්න කියලා දැයිසිකර මත කීප වතාවක් ඇහුවා. මාත් කියනවා ඒක නම් හැම වුණේ එක හොඳ නැහැ කියලා.
ගරු ආශිර්වාද මාර්සිගේ මන්ත්‍රීමාගේ මොකක්ද පැහැදිලි කර ගැනීම?
නෙමෙයි ඇත්තටම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. කිලිනොච්චියේදී අර දැල්පන්දු ක්‍රීඩිකාවක් ඔබතුමා පිළි අරගෙන එතුමියට කියලා අර ක්‍රීඩාංගණයේ විරුද්ධ කිරීම සඳහා ඒ කියන්නේ ජාතියටම ඔබතුමා ලොකු
බොහොම ස්තුතියි.
ඒ නිසා මම විශ්වාස කරනවා ඉරාන් වික්‍රමතුමාට පුළුවන් මුදල් ලැබෙතුමාට මේ කියන්නේ මේ මිලියන 100 NOC එකට දෙනවට වඩා ක්‍රීඩා අමාත්‍යංශයේ හරහා මේක කරාන හොඳයි කියන යෝජනාව මම මුදල් අමාත්‍යංශ ඉදිරිපත් කරනවා. නැත්නම් මුදල් අමාත්‍යංශයත් මේ සමිතිත් එක්ක ප්‍රශ්න ඇති වෙන නිසා අමාත්‍යංශයෙන් නේදලට පස්සේ කරනවා. අවසාන වශයෙන් මම විශ්වාස කරනවා අපි මේ ඉදිරියට අරින හැම ක්‍රීඩාංගණයක්ම හැම ක්‍රීඩා පළාතක්ම තුල ක්‍රීඩකයෝ ක්‍රීඩාගාර ව්‍යුත්පත්ති කරනවා මිසක් දේශපාලඥයෝ ව්‍යුත්පත්ති කරන්නේ නැහැ. ඒ සංකල්පය අපි ගේන්න බලාපොරොත්තු අපි ඊයේ එක කටවුට් එකක් එල්ලුවේ නැහැ. දේශපාලඥයන්ගේ ෆොටෝ එක, ජනාධිපතිවරයාගේ ෆොටෝ එක, අගමැතිවරයාගේ ෆොටෝ එක, මගේ ෆොටෝ එක තියා කාගේවත් ෆොටෝ නැහැ. ක්‍රීඩකයාගේ විතරයි ෆොටෝ එක එල්ලුවේ. මහජන මුදලින් හදන දේ මහජනයා විසින් ඕපන් කළ යුතුයි කියන සංකල්පය අපි ක්‍රීඩාව හරහා ගේනවා. එතකොට ඒ ක්‍රීඩාගාරය පිළිබඳව ආශාවක්, ඌමනාවක්, කැපවීමක් ඒ ක්‍රීඩකයාට ලැබෙනවා. ඔව් රත්පුරේකෙත් මේකේ ඩේට් එක තියෙනවා. ඒකේ පුංචි ප්‍රශ්නයක් අවර ගංවතුරු ප්‍රශ්නයක් සම්බන්ධයෙන්. හැබැයි ඒකට ඔව් සින්තටික් ට්‍රැක් එක නැතුව ඕපන් කරනවා. අපි බලාපොරොත්තු වෙන එක සින්තටික් ට්‍රැක් එකක් දාන්න. නමුත් ඒකත් අපි නැතුව දැන් මේකේ දින වකවානු ඔක්කොම දින මන්දර මේයි මාසේ විතරක් ක්‍රීඩාංගන පහක් ඕපන් කරන්න සූදානම් කරලා තියෙනවා. මම හිතනවා පුත්තලමේ ඊයේ අපි කිලිනොච්චියේ පුත්තලමේ ජනාධිපතිතුමා අතින් මම හිතන 22 වෙනිදා මම ඒකත් ජනාධිපතිතුමාට ගිහුවා. අපි ක්‍රීඩකයෝ තමයි අරින්නේ. ජනාධිපතිතුමාට ගිහිල්ලා අපි ක්‍රීඩකයන්ට බුලත් දීලා ආරාධනා කරමු කියලා මම විශ්වාස
කරනවා. බොහොම ස්තුතියි කරුවා මතුමා.
පුළුවන් හැකියාව ලැබෙයි කියලා. මේ අවස්ථාවේ මට සහයෝගය දීපු මට විශාල විෂයන් රාශියක් විශාල රාජයේ සේවකයෝ පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාගේම නම් වලින් සඳහන් කරන්න බැරි වුණත් විශේෂයෙන්ම අමාත්‍යංශයේ දක්ෂ ලේකම්වරේ චූලානන්ද පෙරේරා මහත්මයා විශාල කාලයක් මේ රාජ්‍ය සේවයේ වැඩ කරපු කෙනෙක්. එතුමාට ඉතාම හොඳ දක්ෂතාවයක් සහ මිනිස්සු හසුර ගැනීම සහ අඳුර ගැනීමේ හැකියාව තියෙනවා. සම මම විශ්වාස කරනවා එතුමත් එක්ක එකතු වෙලා මේ අඩු පාඩුව ටික ඉතාම ඉක්මනින් සකසලා මේ සම්බන්ධයෙන් සහයෝගය දීපු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමින්, මගේ සහෝදර අමාත්‍යවරු දෙන්නාගේ කටයුතු වලට සුබපත් වේ මම නිහඬව බොහොම ස්තුතියි.